ඒ චැම්පික රණවක මැතිතුමා ඔබතුමාට වෙනත් 19ක් තිබෙනවා.
මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ බස්නාහිර සංවර්ධන හා මහානගර සංවර්ධන ඇමතිතුමා හැටියට මම පළමුවෙන්ම කැමැති මේ අමාත්‍යාංශයේ බිහිවීම ගැන මේ කාර්ය ප්‍රතිපාටිය පිළිබඳව නොඑක් දෙනා නොඑක් ප්‍රශ්න පැනනගෙන ඉඳ මේ ඉතිහාසය කියන්නේ. පළමුවෙන්ම මේ බස්නාහිර පළාතම එක මහනගරයක් හැටියට අරගෙන නිශ්චිත සැලසුමක් ඇති කිරීමේ වගකීම 2015 ජනවාරි මාසේ පත්වෙච්ච අලුත් ආණ්ඩුව ගරු අග්‍රාමාත්‍යතුමාගේ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ යටතේ ව්‍යාපෘති කාර්යාලයක් හැටියට තමයි මේ වැඩකටයුතු ආරම්භ කළේ. ඒ අනුව සිංගප්පූරුවේ සුබන ජොරෝ නායතනයත් එක්ක එකතු වෙලා මේ මුළු බස්නාහිර පළාතේම විධිමත් නාගරික සැලසුමක් ඇති කර ගැනීම සඳහා වෙච්ච ඒ බස්නාහිර මහනගර සැලසුම එහෙම නැත්නම් මෙගාපොලිස් ප්ලෑන් එක තැනීම සඳහා කටයුතු කළා. ඊට පස්සේ මහමැතිවරණයෙන් පසුව 2015 අගෝස්තු මාසේ 2015 සැප්තැම්බර් මාසේ 16 වෙනිදා මේ බස්නාහිර මහනගර කියලා අලුත් අමාත්‍යාංශයක් ඇති කළා. ඒ අමාත්‍යාංශයට අර සැලසුම් කරන කාර්යාලය බාර කළා. ඊට වැඩිමනත් වශයෙන් නාගරික සංවර්ධන අධිකාරියත් ඒ වගේම ඉඩම් සංවර්ධන සංස්ථාවත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවත් ඇතුළු කළා. ඒ අවස්ථාවේදී රජයේ අදහස වුණේ මහනගර සංවර්ධනය සඳහා වෙච්ච මහවැලි අධිකාරිය මෙන්ම වෙච්ච බලගතු අධිකාරියක් හදලා කටයුතු කිරීම. ඒ නිසා තමයි ඊට පෙර මේ අමාත්‍යාංශයේ පවත්වගෙන ගිය ජල සම්පාදන අමාත්‍යාංශයට නගර සැලසුම් කියලා කොටසක් එකතු කළේ. ඒකෙන් අදහස් කළේ අනාගතයේ මේ මහනගර අධිකාරිය පිහිටෙව්වට පස්සේ නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන අනුයුක්ත කරන්න ජල සම්පාදන අමාත්‍යාංශයට. ඒක තමයි වැඩසටහන හැටියට තිබුණේ. නමුත් මේ මහනගර සැලසුම අපි ඉදිරිපත් කළා කෙටි කලක් ඇතුළත 2016 ජනවාරි 29 වෙනිදා අපි නිදහස් චතුරස්‍රයේදී මහා සැලසුම එහි කාර්ය මණ්ඩලයත් එක්කම අපි ගිහිල්ලා ජනාධිපතිතුමා අගමැතිතුමාගේ මූලිකත්වයෙන් අපි ඒක ඉදිරිපත් කළා. ඒ වගේම සෙසු කලාප සංවර්ධනය සඳහා දක්ෂිණ සංවර්ධන අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, ඒ වගේම වයඹ සංවර්ධන අමාත්‍යාංශය, ඒ වගේම මධ්‍යම සංවර්ධන අමාත්‍යාංශය නමින් සංවර්ධන අමාත්‍යාංශ ගණනාවක් පිහිටවුණු ලැබුවා විවිධ ඇමතිතුමාලා යටතේ. තාද ප්‍රශ්නයක් පැන නැගුවා මාතර සංවර්ධනය ගැන. මොකද මේ මාතර සංවර්ධනයේ යටත්ව තිබුණේ ඒ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයට. නමුත් අපි 2017 ඉඳන් ඒ ගැන දැන් කටයුතු කරගෙන යනවා. මම කියන්නේ සතුටුයි අද මාතර අපි ඇතුල් කරලා තියෙනවා උපාය මාර්ග නගරයක් හැට දියුණු කරන්න. ඒ සඳහා අපට දැන්ටමත් ආධාර මුදලක් ලබා දීලා තියෙනවා ඒ කුටු විලත් ඇතුළුවම මාතර සංවර්ධනය කිරීම සඳහා. ඒ සඳහා අපේ වර්තමාන මුදල් ඇමතිතුමාගේ සහයෝගයත් අපට ලැබෙනවා. ඉතින් අපිට මේ වර්තමානයේ රටේ පවතින දේශපාලන තත්ත්වේ යම් පනතක් සම්මත කරන්න ගියාම පළාත් සභාව ඇතුළේ ශේෂ්ත්‍රවල තිබිච්ච බලපෑම නිසා අපට ඒ අධිකාරීන් පිහිටුවා ගන්න බැරි වුණා. නමුත් අපි ඒකෙන් කලකිරෙන්නේ නැතුව අපි මේ බස්නාහිර මහනගර අමාත්‍යාංශයේ යටතේම විවිධ අමාත්‍යාංශත් එක්ක සහජීවනයෙන් කටයුතු කරන්න පුළුවන් විදිහට අපි ආයතනයක් පිහිටුව ගත්තා. ඒ බස්නාහිර මහනගර ව්‍යාපෘති කාර්යාල ගණනාවක්. ඒ අනුව එකිනෙක හා සම්බන්ධ වෙච්ච ව්‍යාපෘති කාර්යාල ගණනාවක් ඇති කරගෙන අපි කටයුතු කළා. ඒ අනුව 2016 අගෝස්තු මාසේ එතෙක් වරාය අධිකාරිය විසින් ගෙන ගිය ඒ වරාය නගර ව්‍යාපෘතිය අපේ අමාත්‍යාංශයට පැවරුණා. මොකද්ද කලින් තිබිච්ච ව්‍යාපෘතියයි මේ ව්‍යාපෘතියේ වෙනස? කලින් තිබිච්ච ව්‍යාපෘතියට අනුව මේ ගොඩකිරීම ඉදිකිරීම සඳහා ආයෝජනය කරන විදේශීය සමාගමට ඉඩම්වල සින්නක්කර අයිතිය ලබා දීලා තිබුණා. අපි මේ නව ගිවිසුමෙන් ඒ සින්නක්කර අයිතිය අහිමි කළා. මේ මුළු ඉඩමේම මේ හෙක්ටාර 269ම අයිතිය ශ්‍රී ලංකා රජය සතු කළා. ඊළඟට විධිමත් පරිසර අධ්‍යයනයක් කරලා තිබුණේ නැහැ මේ ගොඩකිරීම් කටයුතු සඳහා. විධිමත් පරිසර අධ්‍යයනයක් අපි කළා. විධිමත් සමාජ අධ්‍යයනයක් අපි කළා. ඒ විතරක් නෙමෙයි මේට අරමුණක් ලබා දුන්නා මූල්‍ය නගරයක් හැටියට. කලින් තිබුණේ ෆෝමියුලා 1 රේස් යන කාර් රේස් යන මාවතකුයි විනෝදාස්වාද නගරයක් හැටියටයි තිබුණේ. ඒ වෙනුවට මූල්‍ය නගරයක් හැටියට මේ ගොඩනගා ගැනීමේ අරමුණක් සහිතව අපි කටයුතු කළා. ඒ අනුව ලංකාවේ ස්වෛරීත්වය රැකුණා. විදේශ රටවල් වල මෙතන වෙනම ස්වෛරී රටක් ගොඩනගෙනවද කියලා ජිබුටි වල වගේ ඇති වෙලා තිබිච්ච සැකබිය අපි ඉවත් කළා. අද කිසිම ජාත්‍යන්තර වශයෙන් එවැනි සැකබියක් නැහැ. ඒ වගේම පරිසරික ශේෂ්ත්‍රවල මෙතන මහා පරිසර විනාශයක් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ කලින් තිබිච්ච ක්‍රියාදාමයේ ගෙනිච්ච නම් බරපතල පරිසර විනාශයක් වෙනවා විතරක් නෙවෙයි කොළඹ නගරයට අනතුරක් වෙන්න තිබුණා. අද අපි 77ක් යම් යම් මාර්ගෝපදේශ දීලා තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ අනුව අද අපි සාර්ථකව පසුගිය ජනවාරි 16 වෙනිදා ඒ වරාය නගරයේ ගොඩකිරීම කටයුතු අවසන් කළා තියෙනවා. මේ වසරේ එහි ඉදිකිරීම කටයුතු කොටස් 4ක ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. අන්තර්ජාතික මූල්‍ය නගරය, ඒ වගේම ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, ජාත්‍යන්තර පාසල හා ජාත්‍යන්තර රෝහල, ඒ වගේම ගෝල්පේස් පිට්ටනිය වගේ 6 ගුණයක් විශාල සෑම කෙනෙකුටම යන්න පුළුවන් පුදු උද්‍යානයක් අපි එහි ඉදි කරනවා. කලින් ෆෝමුලාවන් රේස් යන්න හදපු පාරේ තමයි ඒ උද්‍යානය අපි ඇති කරන්න කියලා කියනවා. ඒ වගේම රජයත් මේකට දායක වෙලා තියෙනවා. ජල සම්පාදනයේ පැත්තෙන්, ඒ වගේම විදුලි බල සැපයුම් පැත්තෙන්, ඒ වගේම කසල කළමනාකරණයේ පැත්තෙන්. ඒ අනුව මේක මේ නගරය මේ දකුණු ආසියාවේ කේන්ද්‍රස්ථානයක් බවට මේ රට පත් කරගන්නට ලොකු ගමනක් යන්න ඉඩ තියෙන අවස්ථාව. මොකක්ද දෙනෙක් අද කතා කරනවා ආසියාවේ කේන්ද්‍රස්ථානය ගැන. එදා 2010 මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට මේ කරුණ එකතු කළේ මමයි. ඒක මම බොහොම පැහැදිලිව කියනවා. ලංකාව ආසියාවේ කේන්ද්‍රස්ථානයක් කරන්න, ගුවන් කේන්ද්‍රස්ථානයක්, නාවික කේන්ද්‍රස්ථානයක්, වාණිජ කේන්ද්‍රස්ථානයක්, දැනුමේ කේන්ද්‍රස්ථානයක් කරන්න කියලා. එතකොට ඒ ක්‍රියාදාමයේ කවුරු ආණ්ඩුවක් ගෙනිච්චත් අපි ඉදිරියට ගෙනියන්න ඕනේ ඒක වරාය නගරේ අපි සැලකිතු මට්ටමින් කළා තියෙනවා. ඒ වගේම 2010 ඔක්තෝබර් මාසෙදී පරිපාලන නගරේ නමින් ජයජයවර්ධන මැතිතුමා 1985 ඇති කළා මේ පාර්ලිමේන්තුවවට රාජයේ කාර්යාල ගෙනින වැඩපිළිවෙල. විවිධ ආණ්ඩුවක ඉදිරියට ගෙනිච්චා. සෙත්සිරිපාය 1-2, ඉසුරුපාය ආදී වශයෙන්. නමුත් අද නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක වෙන මූල්‍යමය ශේෂ්ත්‍රවලට බල නොපාන රාජ්‍ය ආයතන 113ක්, ඒ වගේම මේ පාර්ලිමේන්තුවට අදාළ ස්වාධීන කොමිෂන් සභා ආදී පවත්වාගෙන යාමට වෙනම ගොඩනැගිල්ලක් හැටියට අපි ගොඩනැගිලි 4ක් නාගරික සංවර්ධන අධිකාරියේ අරමුදල් පාවිච්චි කරලා ගොඩනැගීම දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම බත්තර මුල්ලේ අපි ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කරන්නත්, පිටකොටුවේ ප්‍රධාන පරිවහන මධ්‍යස්ථානයක් ඉදි කරන්නත් අවශ්‍ය කරන වැඩකටයුතු ඒ පරිපාලන නගර ව්‍යාපෘතියට බාර දීලා තියෙනවා. ඊළඟ තාක්ෂණ නගරය. මේ තාක්ෂණ නගරය කෙලින්ම මේ රජයේ මේ බස්නාහිර මහනගර සැලැස්මෙන් ආපු එකක්. ඒ තාක්ෂණ නගරේ දැනට ආයතන කීපයක් එතන පැවතුණා, බඩු ගබඩා කීපයක් පැවතුණා. නමුත් අද විධිමත්ව තාක්ෂණ නගරය සඳහා අපි ආයතන 11ක් ඇති කරනවා. රජයේ විශ්වවිද්‍යාලවලට දරුවෝ බඳවගත්ත තාක්ෂණ පීඨවලට ගොඩනැගිලි තිබුණ නැහැ, දේශන ශාලා තිබුණ නැහැ, පරේක්ෂණාගාර තිබුණ නැහැ, ලබන අවුරුදු උපාධි දෙන්න ඕනේ. අද ඒ සියලුම පීඨවලට අවශ්‍ය කරන ඒ සියලුම ගොඩනැගිලි පහසුකම් කොළඹ විශ්වවිද්‍යාලයට, ශ්‍රීජාවර්ධනපුර විශ්වවිද්‍යාලයට සහ මොරටු විශ්වවිද්‍යාලයට එහි ඉදි කරනවා. ඒ වගේම නැනෝ තාක්ෂණ ආයතනය පුළුල් කරන්න, ඒ වගේම විද්‍යා හා තාක්ෂණ ශාස්ත්‍රයේ ජීව තාක්ෂණ ක්‍රියාවලිය ප්‍රගුණ කරන ආයතනයක්, ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානයක්, රොබෝ තාක්ෂණය පිළිබඳ මධ්‍යස්ථානයක්, ඒ වගේම දැනටමත් ඩයලොග් ආයතනය, ඒ වගේම අපේ මොබිටෙල් ආයතනය, මේ ආයතනවල තාක්ෂණික දත්ත සහ ඒ විශ්වවිද්‍යාලවල මූලික අධීරවල් අද එතන ස්ථාපිත කරලා තියෙනවා. මේ රටේ ආර්ථිකයේ ඉදිරියට ගෙනියන, ඊළඟ දශකයේ ඉදිරියට ගෙනියන ප්‍රධානම මධ්‍යස්ථානයේ බවට මේ තාක්ෂණ නගරය පත් වෙනවා ඇති. ඊළඟට සමෘද්ධ නගරය නමින් අපි බලාපොරොත්තු වෙනවා කොල්ලුපිටියේ සිට දෙහිවල දක්වා ඉදි කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන මූලික සක්ෂතා අධ්‍යයනය දැන් සිදු කරගෙන යනවා. යම් යම් බාධා තිබුණා මේ වරාය නගරයේ එකඟතාවයේ ලියවිල්ලත් එක්ක, දැන් අපි ඒ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ වසරේ බලාපොරොත්තු වෙනවා තවත් හෙක්ටයාර 160ක් මුහුදු කාදනයට ලක් වෙලා තියෙන මේ ප්‍රදේශයේ නව නගරයක් ලෙස සංවිධානය කරන්න. ගුවන් නගරය නම් ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශවල විශේෂයෙන්ම ගුවන්විදුලි සංස්ථාවට අයිතිව තිබුණු ඉඩමක්, ඒ වගේම 18 කණුවේ තිබිච්ච ඉඩම් සහ තවත් ස්ථානික කිඹුලපිටිය ප්‍රදේශයේ තියෙන ඉඩම් පාවිච්චි කළා. මේ ගුවන් තොටුපළ පාවිච්චි කළා කරන්න පුළුවන් සම්මන්ත්‍රණ ශාලා, වාණිජ මධ්‍යස්ථාන ඇතුළු ඒ වගේම ගුවන් සේවාවට අදාළ වෙනකුත් තාක්ෂණික ආයතන සහිත ගුවන් නගරයක් ඉදිකිරීමේ කටයුතු කරන දැන් ඉඩම් අත්පත් කර ගැනීම කරගෙන තියෙනවා. ඒ බලාපොරොත්තු වෙනවා මේ වසර අගභාගයේදී කටයුතු කරන්න. ප්‍රවර්ජන නගරය තැන් තැන්වල විශාල වශයෙන් පුජ්ජලිකංශේ, රාජ්‍යංශේ බඩුගබඩා පවත්වාගෙන යනවා වරායත් ගුවන් තොටුපළත් අතර. ඒ නිසා කෙරවල පිටියේ අපි අපේ ඉඩම් සංවර්ධන සංස්ථාවෙන් ඉඩමක් ලබා දීලා දැන්ටමත් ප්‍රධාන ආයතන 4ක් එතෙන්ට ගිහින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉදිරි කාලයේදී කෙරවල පිටියත් ප්‍රධාන නගරයක් හැටියට ගොඩනැගෙයි කියලා මේ අධිවේගී මාර්ග පද්ධතියත් ඇවිල්ලා ප්‍රවර්ජන නගරයක් හැටියට. ඊළඟ ප්‍රවාහන ශාස්ත්‍රය අපේ හිටු ප්‍රවාහන ඇමතුමා ඉන්නවා, නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා. එතුමා අපට විශාල සහයෝගයක්. ලබා දුන්න මේ ප්‍රවාහන ප්‍රශ්නය අපේ අමාත්‍යාංශ දෙක එකතු වෙලා විසඳන. මේක මගේ අමාත්‍යාංශයට අයිද්ද මේකට අනික් අය අත ගහන්න ඕනේ කියලා එම කිසිම බාධාවක් එතුම කළේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ සම්බන්ධයෙන් තිබිච්ච ප්‍රධාන සැලසුම අපේ විද්‍යාඥයොත් අනිකුත් අයත් සැලකිල්ලට අරගෙන අපි මේ රට ගැළපෙන විසඳුම මොකද්ද කියලා බැලුවා. මේ රට ගැළපෙන්නේ මොනෝරේල්ද? එහෙම නැත්නම් ලයිට් රේල්ද? එහෙම නැත්නම් අපිට බලාපොරොත්තු වෙන පොළොව යටින් යන දුම්රිය මාර්ගද? එහෙම නැත්නම් අහසින් යන ගුවන් මාර්ග? මේ හැම ක්‍රියාදාමයක්ම බැලුවා මේ රටේ අද තියෙන දැවෙන මේ මාර්ග තදබද ප්‍රශ්නෙට. ඒ අනුව අපි නිගමනයකට ආවා, විද්‍යාත්මක නිගමනයකට ආවා. අපට ගැළපෙන මාර්ගය වෙන්නේ ඒ සැහැල්ලු දුම්රිය මම්පෙතයි. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව, දුම්රිය විදුලිකරණයත්, කැලණිවැලි දුම්රිය මාර්ගයත් ආසියානු සංවර්ධන බැංකුව යටතේ සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන නිසා දැන් එහි කටයුතු අපි සෑහෙන නිම කළ දිනවා. ඇත්ත වශයෙන්ම මෙවැනි ව්‍යාපෘති කරන්න අවුරුදු 20ක් 30ක් යනවා මේ රටේ. නමුත් මේ බරපතල ව්‍යාපෘතිය, මේ රටේ දුම්රිය ශේෂ්ත්‍රය ඇති වෙන මේ නව විප්ලවකාරී පරිවර්තන ව්‍යාපෘතිය අපට පුළුවන් වුණා වසර 3ක් ඇතුළත සක්ෂතා අධ්‍යයනය කරලා, පරිසර අධ්‍යයනය කරලා, ඒ වගේම ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සැලසුම් කළා. මේ වසරේ ඒ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්න. මම හිතන්නේ කවර ආණ්ඩුවක් වුණත් ඉදිරි කාලයේදී මේ ව්‍යාපෘතිය මේ රටේ අද ඉදිරියට යන නම් සිදු කරගත යුතුම ක්‍රියාවලිය. ඒ වගේම බස් රථ, බස් ශීඝ්‍රගාමී බස් සේවයක් ඇති කර ගැනීම. මම එදා ප්‍රවාහන අමාත්‍යාංශයේ විවාදයේදී කිව්වා අද අපිට අවශ්‍ය නවීන බස් රථ සේවාව. ඒ වගේම සෙම ආයතනයේ ජනාධිපති කාර්යාලය විසින් නුවර කරගෙන ගිය ඒ සහසර ව්‍යාපෘතියක් දැන් අද අපිට ඇවිල්ලා තියෙනවා. අන්තර්ජාලය භාවිතා කරලා අපි බලාපොරොත්තු වෙනවා ප්‍රවාහනයේ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ඒ කටයුතු කරන්න. ඊළඟට කසල කළමනාකරණය. මේ කසල කළමනාකරණය අපේ අමාත්‍යාංශයට අයිති විෂයක් නෙවෙයි. මේක ඒ නගර සභා, ඒ පළාත් පාලන ආයතන, පළාත් සභා, ඒ වගේම පළාත් පාලන පළාත් සභා අමාත්‍යාංශය කරන්න ඕන එකක්. අපිට මේක කිසි සම්බන්ධයක් නැහැ. නමුත් පරිසර අමාත්‍ය කාලෙත් මම මේ කසල ප්‍රශ්නය සඳහා පිළිසරු වැඩපිළිවෙල දියත් කළා. ඒ වැඩපිළිවෙල නිසා ආයතන 70ක පමණ විධිමත් කසල කළමනාකරණ ව්‍යාපෘතියක් එදා ආරම්භ වුණා. නමුත් අද මේ කසල ප්‍රශ්නේ ඉතාම දැවෙන ක්‍රියාවලියක්. ඒ නිසා අපි බලපත්‍ර දෙකක් ලබා දෙන්න මැදිහත් වුණා අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවලා කසලින් විදුලිය නිපදවන්න. ඊළඟට කොළඹ නගරයේ මීතොට මුල්ල කඩා වැටුණාට පස්සේ අපිට සිද්ධ වුණා කොළඹ නගරයේ වගකීම බාර අරගෙන 2017 ජූලි මාසේ ඉඳන් දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට කොළඹ නගරයේ කසල එකතු කිරීම විධිමත් කළා. කෙරවල පිටියේ తాවකාලික අංගනයක් හදලා කටයුතු කරන්න. ඒ වගේම ඒක తాවකාලික අංගනයක් නිසා ස්ථිර සාර විසඳුමක් සඳහා තමයි පුත්තලම ප්‍රදේශයේ ඒ ස්ථානය තෝරගත්තේ. කලින් ව්‍යාපෘතියක් කරගෙන ගියා රජයේ අරමුදල් වලින්. ඒ ව්‍යාපෘතියට පරිසර අධ්‍යයන වාර්තාව ප්‍රතික්ෂේප වුණා. අපේ වනජීවි දෙපාර්තමේන්තුව විල්පත්තු රක්ෂිතේ ප්‍රේෂණ කලාපේ, එහෙම නැත්නම් බෆර් සෝන් එකේ මේක තියෙනවයි කියන පදනම මත පරිසර අධ්‍යයනය නැති කළා. අපි මොකද කළේ? අපි බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන්න ගියේ නැහැ. ඒ වෙනුවට මේ රටේ වෘත්තීය මට්ටමේ ඒ සියලුම පරිසරවේදීන් කැඳවලා, ඒ සියලුම පරිසරවේදීන් ඇමතුමා එක්ක, ඒ කාලේ තිබු ජයවික්‍රම පෙරේරා ඇමතුමා එක්ක, අපේ අමාත්‍යංශ ලේකම්තුමා එක්ක ඒ ස්ථානවලට ගිහිල්ලා ඒ අයගේ තෝරා ගැනීමක් සඳහා තමයි ඔය වර්තමාන ස්ථානය තෝරාගත්තේ. ඊළඟට පරිසර අධ්‍යයන දෙකක් කළා. එකක් මධ්‍යම පරිසර අධිකාරියෙන්, අනිත් එක ඒ වයඹ පරිසර අධිකාරිය, පළාත් අධිකාරිය. මේ සියලුම අද නොයෙක් දෙනා මේ පිළිබඳව නගන ප්‍රශ්න, මේ හැම ප්‍රශ්නයක් මෙතෙන්දී සාකච්ඡා වෙලා ඒ අනුව තමයි විද්‍යාත්මක විසඳුමක්, විද්‍යාත්මක ක්‍රමවේදයක් එතන අනුගමනය කළේ. ඒ අනුව අද අපි සතුටින් කියනවා ඕනම කෙනෙකුට අද ඒ අරුවක්කාරු කසල රංගනය විවෘතයි. ඕනම කෙනෙක්ගේ කසල බාර ගැනීමට අපි ලෑස්තියි. ඒවා සඳහා ඔය ව්‍යාජ විරෝධතාවලින් මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒවා පිටිපස්සේ ඇතැම් අයගේ දේශපාලන උමනාවන් තියෙන්න පුළුවන්. ඇතැම් අය ඇත්තටම බය වෙලා තියෙන්න පුළුවන්. සමහරු කියන අපි දැනුවත් කළේ නැහැ කියලා. 1000 වතාවක් දැනුවත් කළා තියෙනවා. මේක තියෙන්නේ පුත්තලමේ නෙවෙයි. මේක තියෙන්නේ වනාතවිල්ලුවේ. පුත්තලමේ සිට කිලෝමීටර් 40ක් ඈති. එතකොට ඒ වනාතවිල්ලුවේ ප්‍රාදේශීය ස්වභාවය හෝ ඒ ජනතාවගේ කිසිම විරෝධතාවයක් මේකට නැහැ. මේ පුත්තලමේ පිරිසක් තමයි මේක කරගෙන යන්නේ. ඉතින් අපිට මේ වගකීම අයිති නැහැ. මම අද බොහොම පැහැදිලිව මේ විවාදය කියනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු මේ සියලු දෙනාම මේක ජාතික ප්‍රශ්නයක් හැට සලකලා කටයුතු කරන්න ඕනේ. අපේ වගකීම අපි ඉටු කළා. නිර්මාණය කරන්න කිව්වා නිර්මාණය කළා දුන්නා. අවුරුදු 30ක් මේ රටේ කරන්න බැරි වෙච්ච දේක් අපි කළා දුන්නා. ඒ වගේම කසල කළමනාකරණය විධිමත් කළා තිබුණා. දැන් දේශපාලන තීන්දුවක් අරගෙන ඒක ක්‍රියාත්මක කිරීම මේ අයට බාරයි. මේක මේ අපේ අමාත්‍යාංශයයි උත්තරම ජනතාවයි අතර ප්‍රශ්නයක්වත් උජ්ජල ප්‍රශ්නයක්වත් නෙවෙයි. මේක දේශපාලන තීන්දුවක් අරගෙන ක්‍රියාත්මක කළ යුතු දෙයක් බව මම අවධාරණය කරනවා.
ඇමතුමා, ඔබතුමාට විනාඩි 4ක් තිබෙනවා.
ඊළඟට කොළඹ නගරයේ අවවර ප්‍රසාදිත ජනතාව. අපි නගරය ගැන කතා කළාට, ගම්වල දුප්පත්කම ගැන කතා කළාට, කොළඹ නගරයේ ඉතාම විශාල දුගී දුප්පත් ජනතාවක් ඉන්නවා. පැල්පත් 50,000ක් තියෙනවා. විවිධ ආණ්ඩු මේ සමහරු කියනවා අරගොල්ලන්ගේ ආණ්ඩුවෙන් විතරයි පටන් ගත්තේ කියලා විවිධ ආණ්ඩු විවිධ උත්සාහයන් කළා තියෙනවා 1958 ඉඳන් විවිධ ආණ්ඩු මැතිනියක කාලේ පීටක එනමන් මැතිතුමා ජාවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ සිරිසේන කුරේ මැතිතුමා ඒ වගේම චන්ද්‍රිකා මැතිනියක කාලේ මංගල සමරවීර මැතිතුමා ඒ වගේම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාමයි එමෙතුමා හැටියට හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ලේකම් හැටියට මේ සියලුම දෙනා මේ සඳහා උත්සාහයන් කළා තියෙනවා නිවාස 9900ක් 1958 ඉඳන් 2015 දක්වා ඉදි කළා තියෙන්නේ නිවාස 9900යි අපි මේ අවුරුදු 3ට ඉදි කළා තියෙනවා නිවාස 15000ක් ඒ බලාපොරොත්තු වෙනවා මේකට තිරසර වැඩපිළිවෙලක් තිබුණ නැහැ තිරසර වැඩපිළිවෙලක් කියන්නේ ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බිලියන 10ක ඩිබෙන්ච් එකක් ඉෂූ කළා ගෙවල් හදන්න පටන් ගත්තා බිලියන කීයකද බිලියන 210ක ව්‍යාපෘතියක් බාරගත්තා බිලියන 10ක් අතේ තියාගෙන ඒ ව්‍යාපෘති සියල්ලම 2014 ඇතැම් ව්‍යාපෘති සාර්ථක වුණා නමුත් අනික් ව්‍යාපෘති කඩා වැටුණා අපි අද විධිමත්කරණය කළා තියෙනවා තිරසරකරණය කළා තියෙනවා අද මේකට ආසියානු යටිතල පහසුකම් බැංකුව AIIB එක අත ගහලා තියෙනවා තවත් විදේශ රාජ්‍යයන් අත ගහලා තියෙනවා ශ්‍රී ලංකා රජය අත තියලා තියෙනවා කලින් ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයක් තිබුණේ නැහැ 14 දිවත් 15 දිවත් ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයක් තිබුණේ නැහැ අද ශ්‍රී ලංකා රජය අත ගහලා තියෙනවා නාගරික සංවර්ධන අධිකාරියේ අපි මැදිහත් වීම කරලා තියෙනවා අපි කිසිම කෙනෙක්ට හිංසා කළා නැහැ හමුදාව යොදවලා නැහැ බලෙන් පන්නලා නැහැ සියලු දෙනාගේම කැමැත්තෙන් අද පවුල් 8000ක් තියලා තිනවා විතරක් නෙවෙයි ඒ හැම පවුලකම අධ්‍යාපනය නංවන්න ඒ හැම පවුලකම සංස්කෘතිය නංවන්නත් අපි කටයුතු කරගෙන යනවා ඒ වගේම මම කියන්න ඕනේ අද මේ රටේ අපි ආර්ථිකය ගැන කතා කරනකොට මේ අයවැය කාලේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ විදේශ ණය අරගෙන වේවා වාණිජ පොලී ණය අරගෙන වේවා ඉදිකිරීම් කරන්න ලේසි රාජ්‍ය ආයතන ගොඩනගන්න අමාරුයි අපි බොහොම ආඩම්බරෙන් කියනවා අපේ රාජ්‍ය ආයතන අපි විධිමත්ව ගොඩනගලා තියෙනවා උදාහරණයකට නාගරික සංවර්ධන අධිකාරියේ මුළු ආදායම තිබුණේ 2015 දී මිලියන 2236 2018 වෙනකොට ඒක 4750 දක්වා වැඩි කරලා තියෙනවා දෙගුණයකින් ආදායම වැඩි කරලා තියෙනවා ඒ වගේම එහි ලාභය හැටියට තිබුණේ මිලියන 316යි ඒ වගේම අද එහි ලාභය මිලියන 1054යි ඒ කියන්නේ ආසන්නෙන් 4 ගුණයකින් ලාභය වැඩි කරලා තියෙනවා ඒ වගේම මේ ආයතනයේ අද බිලියන 23ට තරම් වගකීම් දරන බලගතු මූල්‍ය ආයතනයක් බවට පත් කරලා තියෙනවා ඒ වගේම ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධනය කිරීමේ ආයතනයේ මුළු ආදායම තිබුණේ 2015 දී මිලියන 4979යි අද ඒ ආදායම අපි පත් කරලා තියෙනවා මිලියන 7500 දක්වා අපි වැඩි කරලා තියෙනවා විශේෂයෙන්ම ඒක පාඩුවට දිව්වේ ඒක තා වැදගත් අද මේ පරිපාලන කාර්යක්ෂමතාවයේ අරව මේ කතා කරනවා පාඩුවට දිව්වේ ඉඩම් සංවර්ධන සංස්ථාව මිලියන 599ක අද මිලියන 1081ක ලාභයට දුවන ආයතනයක් බවට පත් කරලා තියෙනවා ඒ වගේම මේ වෝටර් සෙජ් එක ගැන කතා කළා 2015 මිලියන 647ක ආදායම 2018 දී මිලියන 1401ක් කරලා තියෙනවා ඒ වගේ මේක අද ආයතනවල ආයෝජනය කරගෙන යනවා ඒ වගේම අපේ අමාත්‍යංශය ගැන අද කිව්වොත් අපි මේ සියලු ව්‍යාපෘති රජයෙන් කරන්නේ නැහැ අද රජයේ දායකත්වයේ 120යි රජයේ දායකත්වයේ 120යි ඉතුරු 180ම පෞද්ගලික අංශයේ දායකත්වය උදාහරණයක් ඇටියට ගත්තොත් සැහැල්ලු දුම්රිය මම්පෙත ගැන කතා කරනවා නම් ඒ සැහැල්ලු දුම්රිය මම්පෙතේ එකක් විතරයි එක කොරිඩෝවක් විතරයි රජය නිර්මාණය කරන්නේ ඒ කඩුවෙල සිට පිටකොටුවට අනික් මම්පෙත් 4-3ම පෞද්ගලික අංශයේ ශක්තියෙන් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව ණයනකොට රට ණයනකොට සිදු කරන්නයි අපේ බලාපොරොත්තු අපේ අමාත්‍යංශයේ කාර්යභාරය මේ කොහෙන් හරි වාණිජ ණය ටිකක් අරගෙන ඉදිකිරීම් විප්ලවයක් කරන එක නෙමෙයි අපේ අමාත්‍යංශයේ කාර්යභාරය අපි බොහොම පැහැදිලිව කියනවා අපේ අමාත්‍යංශයේ කාර්යභාරය රටට බරක් නොවන ආකාරයට මේ කටයුතු සිදු කර ගැනීම. ඒ වගේම මම නාගරික සංවර්ධන අධිකාරියට
ගරු අමාත්‍යතුමා ඔබතුමාගේ කාලය අවසන්.
ඉදන් සංවර්ධන අමාත්‍යංශයේ සියලුම නිර්ධාරින්ට අපේ ස්තුතිය පිරිනමනවා. සාපේක්ෂව ගත්තොත් කුඩා ආයතන නමුත් විශාල ප්‍රාග්ධන අවකාශයක් අපි කරලා තියෙනවා. මම කියන 1978 නාගරික සංවර්ධන අධිකාරිය බිහි කරපු දවස ඉඳන් මේ දක්වා රුපියල් බිලියන 100ක විතරයි ප්‍රාග්ධන වැඩ කළා තියෙන්නේ 2018 දක්වා. ඒ බිලියන 100න් බිලියන 64කම වැඩ කළේ පසුගිය වසර 3ේදී මේ නිලධාරි මණ්ඩලය හමුදාවේ සහයක් නැතුව රාජ්‍යයේ ලොකු අනුග්‍රහයක් නැතුව ඒ කළ සියලුම නිලධාරි මණ්ඩලයට වෘත්තීය වේදීන්ට අපි හිසනම ආචාර්ය පළ කරන්නත් මේ අවස්ථාවක් කරගන්න බොහොම ස්තුතියි.
ඔබතුමාට ස්තුතියි. ගරු සුසිල් ජයන් සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඔබතුමාගේ විනාඩි 15ක් තිබෙනවා.
ගරු මුලාසුනාරූඪ මන්ත්‍රීතුමනි අද අමාත්‍යංශ කීපයක වැසීෂයන් සාකච්ඡා වෙන අතරතුර විශේෂයෙන් මම අවධානය යොමු කරන්න කැමති රාජ්‍ය පරිපාලන හා සුදේශකත්ව අමාත්‍යංශ සම්බන්ධයෙන් අපේ රටේ රාජ්‍ය පරිපාලනය අනපනත් ඇවිල්ලා ආරම්භ වුණේ ඉංග්‍රීසින්ගේ කාලේ. ඒ කාලේ තිබුණු දිසාපති ක්‍රමය, උපදිසාපති, දිස්ත්‍රික් ආදායම් නිලධාරි, විධානේ, ගම්මුලාදෑනි මේ ආදී වශයෙන් දුරාවලින් ගණනාවක් එක තිබ්බා. මෙහෙම ආපු ක්‍රියාදාමය 1962 දී එදා තිබුණු සිවිල් සේවය පරිපාලන සේවය බවට පරිවර්තනය වුණා. එදා තිබුණු ගම්මුලාදෑනි සේවය ග්‍රාම නිලධාරීන් බවට පත් වුණා. ඒක නිසා මෙන්න මේ ආකාරයේ වෙච්ච වෙනස් වීම එක්ක ඉදිරියට ඇවිල්ලා මේ වෙනකොට ග්‍රාම සේවා වසම් 14,020ක් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 335ක් මෙයාදී වශයෙන් දිසාපති කාර්යාල නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් රාජ්‍ය පරිපාලනයේ මේ පරිපාලන ව්‍යුහය තුළ සකස් වෙලා තියෙනවා. එක පැත්තකින් අපි රටක් හැට සතුටු වෙන්න ඕනේ. ලෝකයේ බොහෝ රටවල් එක්ක බලනකොට අපේ ඉතාමත් විධිමත් වූ සැලසුම් සහගත පරිපාලන ව්‍යුහයක් අපේ රටේ තියෙනවා. මේ පරිපාලන ව්‍යුහය කළමනාකරණය කිරීම තුළින් තමයි කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්නේ. දැන් පසුගිය දශක දෙක තුනක කාලයක ගත්තොත් ලෝකයේ රාජ්‍ය පරිපාලනය කියන එක ක්‍රමානුකූලව අභාවයට යනවා. මොකද පරිපාලනය කියන එක ඊට පස්සේ ආවා කළමනාකරණය. Administration Management. මේක තව ඉදිරියට ගිහිල්ලා එනවා Leadership. නායකත්වය. මෙන්න මේ විදිහේ විකාශනයක් තමයි අද වර්තමාන ලෝකයේ දකින්න තිබෙන්නේ. ඒ නිසා අපිට මතකයි අපේ රටේ මේ රාජ්‍ය පරිපාලන සුදේශකර්තු අංශයේ විශේෂම රාජ්‍ය පරිපාලනයේ මේ ප්‍රතිසංවිධාන වීම සඳහා විවිධ කොමිෂන් සභා කමිටු පත් කළා. ඒ සමහර කමිටු වල ක්‍රියාත්මක වුණේ එකයි නැත්නම් දෙකයි. දැන් උදාහරණ වශයෙන් ස්ලීඩා ආයතනය ආරම්භ වුණේ ඒ විදිහේ නිර්දේශයක් අනුව. හැබැයි ඒකෙන් උපරිම ප්‍රයෝජනේ තාම අරගෙන නැහැ. අපි දන්නවා යටිතල පහසුකම් විවිධ රජයන් යටතේ ලැබුණා. දිසාපති කාර්යාලය ඉදි වුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදි වෙනවා. අද වසම් 14,020කට අවශ්‍ය සේවා PS ක්‍රමානුකූලව ඉදි වෙමින් යනවා පහුගිය ආණ්ඩු කාලේ මේ කාලේ මේ ආදී වශයෙන්. හැබැයි මෙහෙම ක්‍රියාත්මක වෙන අතරතුර මේ 15 මට්ටමේ ග්‍රාම සේවා වසමක ඉන්න නිලධාරියා ග්‍රාම නිලධාරීන් ඒ ඇයට වසර ගණනාවක් තිස්සේ තිබෙන ප්‍රශ්න තියෙනවා තාම විසඳිච්ච නැති. ඒ නිසා තමයි පහුගිය මාර්තු මාසේ 5 වෙනිදා ප්‍රථම වතාවට මේ රටේ ග්‍රාම නිලධාරීන් වෘත්ති සමිති කීපයක නිලධාරීන් එකතු වෙලා විරෝධතාවයක් පැවැත්වී පාර්ලිමේන්තු වටරවම මම කෙටි කාලයක් මේ අමාත්‍යංශයේ භාරව කටයුතු කරද්දී සාකච්ඡා ගණනාවක් තිබ්බ සති දෙකක් ඇතුළත. මේ ප්‍රධානම ප්‍රශ්න වෙලා තින්නේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවක් නැතිවීමේ ප්‍රශ්නය. බොහෝ සේවාවන් වල සේවා ව්‍යවස්ථාවන් තින් දැන් රජයේ සංවර්ධන නිලධාරීන් තනතුරු ඇති වුණේ මීට වසර 4-5කට පෙර. හැබැයි දැන් සංවර්ධන නිලධාරීන්ටත් 52,000ක් ඉන්නෝ සේවා ව්‍යවස්ථාවක් තියෙනවා. හැබැයි ග්‍රාම නිලධාරීන්ට සේවා ව්‍යවස්ථාවක් නැහැ. ඉතින් ඒක නිසා මෙන්න මේ ප්‍රශ්නේ මත තමයි මේ ග්‍රාම නිලධාරීන් මේ එක්සත් ග්‍රාම නිලධාරී සංගමේ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමේ මේ ආදි වශයෙන් මේ අය එකතු වෙලා මේ කටයුත්තට මුල පිරුවේ. හැබැයි දැන් මේ විරෝධතාවයේ දැක්වහම මෙතනට කරන්න තියෙන්නේ ඒ වෘත්ති සමිති ගෙනල්ලා සාකච්ඡා කරලා ප්‍රශ්න මොනවද කියලා බලලා සේවා අවස්ථාව පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුවක් කරන් අමාත්‍ය මණ්ඩලයෙන් තුස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සහ අදාළ ආයතන සහ වෘත්ති සමිතිත් එක්ක සේවා ව්‍යවස්ථාවක් හදලා වෙනත් සේවාවන් හා විෂමතාවයක් ඇති නොවන ආකාරයෙන් ඒක විධිමත් කිරීම. හැබැයි ඒ වෙනුවට අද අපිට වාර්තා වෙලා තියෙනවා විවිධ දිස්ත්‍රික්කවල දැන් මූලිම විවිධ ආකාරයෙන් පළිගැනීම් කරන්නට පටන් අරගෙන තියෙනවා. තමයි ඒකයි අවධානය යොමු කරන්නේ අමාත්‍යතුමාගේ සහ අමාත්‍යංශයට. මේ ග්‍රාම නිලධාරීන් දැන් මුලින්ම කිව්වා මේ සාම නිලධාරීන් කියලා. දැන් මේ සාම නිලධාරීන් කියන එක අපරාධ නද්විනාන් සංග්‍රහයේ වෙනත් චක්‍රලේඛනවල මේ වර්ත නිරූපණය කරනවා. හැබැයි පොලිස් නිලධාරියා සාම නිලධාරියා. ග්‍රාම නිලධාරියා සාම නිලධාරියා වෙන්නේ අර සංශෝධනය ආවෙන් පස්සේ 1992 අංක 58 ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය පැවරුවෙන් පස්සේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් යම් නිශ්චිත වසමක් තුලට ලිඛිතව යම් ග්‍රාම නිලධාරී පත් කළෝ සාම නිලධාරී කැටන්නේ ඒ වෙලාවට විතරක් ඔහු සාම නිලධාරී වෙයි. එනිසා පොදුවේ එකට කල්පනා කළා නැත්නම් එක විට කියලා හිටන් මේ අය සාම නිලධාරීන් ඒ නිසා මෙයාට වෘත්ති අයිතිවාසිකම් නැහැ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ආයතන සංග්‍රහයේ 22 පරිච්ඡේදයේ ඒ වගේම වෘත්ති සමිති සම්බන්ධව ආඥාපනයේ 20 වගන්තිය ප්‍රකාරව වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වීම එවෙනුවෙන් කටයුතු කිරීම උද්ඝෝෂණය කිරීම වෘත්තීය ක්‍රියාමාර්ග වලට යෑමේ අයිතිය ඕනෑම වෘත්තියක සේවකින්ට තියෙනවා. ඒක නිසා මේ අයට සාමාන්‍ය ධාරින් නිසා වෘත්ති අයිතිවාසිකම් නැහැ කියන එක පිළිගන්න පුළුවන් කාරණයක් නෙමෙයි කියන එක ඉතාම පැහැදිලිව සඳහන් කළ යුතු වෙනවා. දැන් ඊළඟට මේ හේතුව නිසා කුරුණෑගල, කෑගල්ල, අනුරාධපුර, වදුල්ල, මහනුවර වැනි දිස්ත්‍රික්කවල තද දිසා ලේකම්වරු වාචික උපදෙස් දීලා විවිධ ආකාරයෙන් මේට සහභාගී වූ අයගේ ඒ CD අරගෙන බල්ලා හිටන් විවිධ ආකාරයෙන් බලපෑම් කරනවා මේ අයට මේ අයගේ මේ උත්සවකම් වෙනුවෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන්. නිසා ඒක නෙමෙයි කරන්න තියෙන්නේ. මේ අය හැඳවල සාකච්ඡා කළා ඒ අවශ්‍ය පියවර ගන්න කාරණේ. දැන් මේ අයගේ අයිතිවාසිකම් පිළිබඳව කරුණු කීපයක් තිබුණා. මට මතකයි මමත් මේ පිළිබඳව සාකච්ඡා කළා. සේවා ව්‍යවස්ථාව අපේ ඇමතුමා දන්නව මේක. ඊළඟට වැටුප් විෂමතාවයන් ඉවත් කිරීම. ගාමින්දාරින්ස්න මාරු ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීම. ඒ වගේම ගෙවන ලැබෙන දීමන දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ගෙවන දීමනාවන් තමයි තාමත් ගෙවන්නේ. ඉතින් මෙතන විශාල පිරිසක් නැහැ. ඔක්කොම ගත්තොත් 14,000. ඒ ආසන්න සංඛ්‍යාවක් ඉන්නේ. ඒතකොට ඒ අයගේ දීමනා තාමත් බොහොම කලින් අවුරුදු කීපයකට පෙරව ගෙවපු දීමනා තමයි තිබෙන්නේ. ඒ දීමනා වලට සම්නිවේදන දීමනා මේ සියල්ලම අයිති වෙනවා. ඊළඟට රාජකාරී සියල්ලම ගමන්ට වෙන්නේ ගාමිණිලහරින්ට. රජයේ යම් සංවර්ධන වැඩ පිළිලක් ක්‍රියාත්මක වෙනවා නම් ඊළඟට යම් පණිවිඩයක් දෙන්න අවශ්‍ය නම් ඩෙංගු කාලයට ඩෙංගු උදුරු සඳහා වෙනත් ව්‍යාපෘතීන් සඳහා මේ සියල්ලටම මේ අය ඒ තමන්ගේ තිබෙන නිලධාරි නාමයේ තුලින් ඒ අය කියන්නේ උහම ඒකට සහභාගී වෙන්න ඕනේ. හැබැයි මේ අයට ඒ වෙනුවෙන් කිසිදු දීමනාවක් අතරේක දීමනාවක් ලැබෙන්නේ නැහැ. කොටින්ම ලිපි ද්‍රව්‍ය දීමනාව පවා අද ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ග්‍රාම නිලධාරීන් මේ ආකාරයෙන් කරුණු 17ක් මුල් කරගෙන තමයි ඒ අයගේ උද්ඝෝෂණ ව්‍යාපාරය ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ. ඒ නිසා මම ගරු ඇමතුමාගේ අවධානය යොමු කරනවා මේ ග්‍රාම නිලධාරීන් ප්‍රථම වතාවට මේ කරලද උද්ඝෝෂණය ඔවුන්ට පාරාවලල්ලක් කරන්නේ නැතුව එයාගේ ප්‍රශ්න විසඳීම සඳහා එයා සමග සාකච්ඡා කළා. ග්‍රාම සේවා ව්‍යවස්ථාව ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන ඊට පස්සේ අවශ්‍ය කමිටු පත් කළා. රාජ්‍ය පරිපාලන හා සුදේශ කර්තව මාත්‍යංශ මගින් එසේ කළ යුතුයි කියන කාරණේ. ඒ වගේම මම අවධානය යොමු කරනවා දැන් මේ රාජ්‍ය පරිපාලනය කියන එක මම කිව්වා කොහොමද මේක විකාශනය වෙලාවේ කියලා. මට මතකයි දැන්ට අවුරුදු 20කට පමණ කලින් දැන් නවසීලන්තයේ ගත්තොත් ඒකත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක්. නවසීලන්තයේ ක්‍රියාත්මක වුණෙත් අපේ ක්‍රියාත්මක වෙච්ච අදත් ක්‍රියාත්මක වෙන ඒ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය තිබෙන රාජ්‍ය පරිපාලන ක්‍රමය. හැබැයි දැන් නවසීලන්තයේ බැලුවා ලංකාවේ ජනගහනය හා සමාන ඒ රටේ ජනගහනය භූමිය විශාල වුණාට රජයන් දෙකක් යටතේ වෙනස් දේශපාලන පක්ෂ දෙකක අගමැතිවරු දෙදෙනෙක් යටතේ ඒ රටේ හඳුන්වලා දුන්නා නිව් පබ්ලික් මැනේජ්මන්ට් නව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය. නව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පස්සේ මොකද වුනේ? ඒ වැඩපිළිවෙල තුළ අවුරුදු 10කදී රාජ්‍ය සේවාවයි පෞද්ගලික අංශයයි කියන දෙක හඳුනා ගන්න බැරි මට්ටමට එක හා සමාන සේවා කරන ස්ථාන බවට පරිවර්තනය වුණා. ඒ නිසා අද අපි යා යුත්තේ අන්නේ පිළිවෙලට. එහෙම යන්න අපි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. මම දන්නවා මට මතකයි මම 2007 අවුරුද්දේ ඇමරිකාවේ හවර්ඩ් විශ්වවිද්‍යාලයේ කෙන්ඩි ස්කූල් ඔෆ් ගවර්න්මන්ට් එකේ ඒ ආයතනයේ මම සති දෙකක කෙටිකාලීන පාඨමාලාවකට සම්බන්ධ වුණා ලීඩර්ෂිප් ඇන් මැනේජ්මන්ට්. මේ හර්ෂ සිල්ලමැතිතුමා බොහොම අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඒවට අපි සහභාගි වෙන්න ඕනේ, අපි විතරක් නෙවෙයි. මට ඉතින් දැනගන්න ලැබුණා සිංගප්පූරුවේ තිබෙනවා හවර්ඩ් විශ්වවිද්‍යාලයේ කෙන්ඩි ස්කූල් ඔෆ් ගවර්න්මන්ට් එකට සම්බන්ධ වෙච්ච, හැබැයි සිංගප්පූරුවේම ක්‍රියාත්මක වෙන ඒකේ මොඩල් එකට, එහි ආකෘතියට රජයේ කළමනාකරණ නිලධාරී පුහුණු කිරීමේ ආයතනය මාස 3ක පුහුණු කිරීමක් කළා නම් කණ්ඩායමක් අරගෙන 50යි මේ විදිහට ගියා නම් අපි සකස් කරගන්න ඕනේ අවුරුදු 50ට අඩු නිලධාරීන් අරගෙන ඒ සඳහා මූලික පුහුණුවක් මෙහි ලබා දීලා ඒ ආයතනයට වල විශාල මුදලක් වැය වන්නේ නැහැ. ඒ සිළු දින අරගෙන එයාගේ කැපැසිටි බිල්ඩින් එකකට ගිහිල්ලා එතනින් පටන් ගන්න ඕනේ. ඒ වගේම විශේෂ ශ්‍රේණි. දැන් අපි දන්නවා අපේ සම්ප්‍රදායිකව විශේෂ ශ්‍රේණියට යන්න නම් රාජ්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් තියෙන්න ඕනේ. එමෙතන ශ්‍රීඩ ආයතනයේ දැන් පශ්චාත් උපාධිය පිරිනමනේ, ඒ පශ්චාත් උපාධිය තියෙන්න ඕනේ. එවැනි පශ්චාත් උපාධියක් අවශ්‍යයි. හැබැයි දැන් මේ පශ්චාත් උපාධිය කියන එක අපි දන්නවා, ඉතින් පශ්චාත් උපාධි විවිධ ආයතන වලින් පිරිනමන. හැබැයි මේ පශ්චාත් උපාධියේ ගුණාත්මක භාවය තියෙනවා. අන්නේ ගුණාත්මක භාවයෙන් යුතුවයි ඒ සඳහා අවශ්‍ය වන්නා වූ වැඩපිළිවෙලට යන්න ඕනේ. අන්න ඒ නිසයි මම කිව්වේ.
දරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා
ඔබතුමා. මම අවසන් කරන්න විනාඩි දෙකකින්. අන්න ඒ නිසයි මම කිව්වේ මෙන්න මේ රාජ්‍ය පරිපාලනය කළමනාකරණය කියන මේ දෙක අපි දැන් අද වෙනස හඳුනාගෙන නායකත්වයක් සමග මේ පුහුණු කරලා ගත්තා නම් මම හිතනවා එතනින් පල්ලෙහාට ඉතුරු ටික ගත්තාම ඊටාම කාර්යක්ෂම වූ සේවාවක් අපිට මේ ආයතන මේ පද්ධති තුලින් ලබා ගන්නට පුළුවන්. ඒ නිසා මම රාජ්‍ය පරිපාලන මන්ත්‍රිය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ග්‍රාම නිලධාරි මුණ පාන මේ ගැටලුත්, ඒ වගේම ඔවුන් උද්ඝෝෂණය කර පමණින් ඔවුන්ට අයිතිවාසිකම් අහිමි නොවන බවත් සඳහන් කරන අතර ඔවුන්ව යම්මාකාරයක පීඩනයකට ලක් කිරීමට උත්සාහ කරනවා නම් ඉහළ නිලධාරීන් මාර්ගයෙන් වහාම ඒ කාරණේ නවත්වලා ඔවුන් සමග සාකච්ඡාවට ගිහිල්ලා සේවා ව්‍යවස්ථාවෙන් ආරම්භ කළා ප්‍රශ්න විසඳීම සහ කටයුතු කරන්නයි කියන ඉල්ලීම කරනවා. ඒ වගේම මම දැක්ක අපේ පළාත් සභා පළාත් පාලන ඇමති ෆයිස මුස්තපා මැතිතුමා මේ පළාත් සභා පිළිබඳව කතා කරනකොට දැක්ක එතුමාට කීප දෙනෙක් බාධා කළා. මම ඉතාම පැහැදිලිව කියන්න ඕනේ මේ අද ජනතා විමුක්ති පෙරමුණ ගැන තියෙන විසුවිනි සංශෝධනය ගැන නෙවෙයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම කියන්නේ. තව විසුවිනි සංශෝධනයක් ආවා පළාත් සභා සම්බන්ධයෙන් මැතිවරණ කල් දැමීම සහ පැවැත්වීම කියන එක එකට අරගෙන ප්‍රධාන කරුණු හතරක් අරගෙන ඒක එක කාරණයකින් කිව්වේ තිබෙන පළාත් සභා සමූහයක කාලය දික් කරන්න අවසාන පළාත් සභාවේ දිනේ දක්වා එකක්. ඊට අනුශංකව අනිත් තුනාව මම ඕක ගේනකොටම කිව්වා කෙනුම්පත් අවස්ථාවේදී ඕක හරියන්නේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3-4 වගන්ති යටතේ ෆ්‍රැන්චයිස් කියන ඉෂුව එක ගත්තොත් ඡන්දවලේ කියන එක ගත්තොත් කිසිම ආයතනයක පාර්ලිමේන්තු වෙන්න පුළුවන් ජනාධිපති වෙන්න පුළුවන් පළාත් සභාව වෙනවා නම් පළාත් පාලන වෙන්න පුළුවන් නිශ්චිත කාල සීමාව ඉක්මවා යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර දෙන්නේ නැහැ කියලා දුන්නේ නැහැ. ජනමත විචාරණයක් ඕනේ කිව්වා. ඒ නිසා ඒ විනිසුරණ සංශෝධනයේ වගන්ති 4ම ව්‍යවස්ථාට අනුකූලයි කියලා ප්‍රතික්ෂේප කළා. ඒකේ ප්‍රතිඵල හැටියට තමයි අද මේ සියල්ලම ඈඳීගෙන ඇවිල්ලා අද පළාත් සභා අද අකර්මණ්‍ය වෙලා තව තින්නේ 3යි. ඒ 3ෙන් එකක් අප්‍රේල් 22 ඉවර වෙනවා, අනිත් එක මාර්තු 9 ඉවර වෙනවා, අනිත් එක සැප්තැම්බර් වෙනකොට යනවා. කිසිදු පළාත් සභාවක මැතිවරණ නැහැ. හැබැයි අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ පාර්ලිමේන්තු විතරක් නෙවෙයි පළාත් සභාවෙත් ඒක වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය කියන පිරුවට යඳගෙන පළාත් සභා මැතිවරණ කල් දැමීමෙන් වැළකිලා තිබෙන බලතල ක්‍රියාත්මක කළ සංශෝධනයක් ගැන අපි ඡන්ද දෙන්නම් පාර්ලිමේන්තුවේ. මැතිවරණ කොමසාරිස්වරයා කියලා තිනෝ මේක විසඳන්න ඕනේ එක ශ්‍රේෂ්ඨාධිකරණේ. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව
දරු මන්ත්‍රීතුමා
ඔබතුමාගේ දෙන්නම් මම ඉවර කරනවා. සංශෝධනය ගෙනල්ලා පැරණි ක්‍රමයට හෝ මේ මැතිවරණ පාත්වලා මේ පළාත්වල ජනතාවට තමන්ගේ නියෝජිතින් පත් කරගැනීමට අවස්ථාව ලබා දෙන්නයි කියන ඉල්ලීම කරමින්
මම ඔබතුමාට ස්තුතියි. ගරු ආචාර්ය හර්ෂ සිල්ලා මැතිතුමා විනාඩි 8ක් වෙන් කර තිබෙනවා.
බොහොම ස්තුතියි මුලස්වරුඩ ගරු මන්ත්‍රීතුමනි. අද අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයත් බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයත් රයිශීෂය සම්මත ගන්න සූදානම් වෙන අවස්ථාවේ ගරු ඇමතිවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ආයතන සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම සන්තෝෂ වෙනවා. මම අද මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධනය අමාත්‍යාංශය ගැන පමණක් කතා කරන්නේ, මොකද විනාඩි 8ක් පමණක් තියෙන නිසා. ඉස්සෙල්ලාම අපි ගරු පාටලි තම්පික රණවක ඇමතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔහු ඉතා විශාල කාර්යභාරයක් කරගෙන යනවා. මගේ ඉස්සරහා වාඩිලා ඉන්න නිසා කියනව නෙමෙයි, එතුමා ඉන්න තැනත් නැති තැනත් අපි ඒක ප්‍රකාශ කරනවා. ලංකාව ප්‍රධාන වශයෙන් කොළඹ ඉතා සීග්‍රේම් දියුණු වන කලාපයක්. මේ දියුණු වීමත් සමග මේ අලුත් බිල්ඩින් හදනකොට නොයෙකුත් ගැටලු ප්‍රශ්න මතුවෙනවා. ඒවා විසඳගෙන අපිට ඉස්සරහට යන්න අවශ්‍ය වෙනවා. දැන් මම කැමති මූලික වශයෙන්ම මේ අමාත්‍යාංශය හරහා කෙරෙන ඒ සංවර්ධන කටයුතු කරන සියලුම දෙනාට මගේ ප්‍රශංසාව ස්තුතිය පළ කරන්න. ඒත් සමගම මම හිතනවා පාටලි ඇමතුමා මාත් එක්ක තරහ වෙන එක නැහැ, ධනාත්මක විවේචන කිහිපයක් තියෙනවා මට ඉදිරිපත් කරන්න. ඒක මම කරන්නේ කෝට්ටේ මන්ත්‍රීවරයා හැටියට මූලික වශයෙන්, මොකද මේ ප්‍රදේශයේ තමයි ඉතා විශාල ලෙස සංවර්ධනය වෙමින් පවතින. දැන් මම කාරණා තුනක් ගන්න කැමති. එකක් තමයි මේ ඉඩම් ගොඩ කිරීම. මේ ප්‍රදේශයේ ඉඩම් ගොඩ කරනකොට ඒවට යම්කිසි නීති රීති තියෙනවා. අපේ තියෙන මූලික ගැටලු තමයි මේ වැසි ජලය බැස යාම, ඊට පස්සේ ගං වතුර පාලනය. මොකද අපි කෝටි ගණන් වියදම් කරනවා ගං වතුර පාලනය කරන්න. නමුත් මේ ඉඩම් ගොඩ කරනකොට ඒකේ ප්‍රමිතිය පිළිබඳව ඒවා හරි අවසර ලබාගෙන තියෙනවද නැද්ද කියන එක පිළිබඳව ගැටලු මතුවෙනවා. මම මන්ත්‍රීතුමනි සභාගත කරන්න කැමති, හෑන්ඩ්සාට් ගත කරන්න කියන මම මේ ගිය සතියේ ගත්ත පින්තූරය. මේ පින්තූරේ ගරු පාටලි ඇමතුමා මම ගත්තේ කෝට්ටේ කඩුවල කොළොන්නාව බෝඩර් එකේ. දැන් මේ වතුර බහලා යන මේ ඇල මාර්ගයේ, අනේ මන්ත්‍රීතුමා, බහලා යන ඇල මාර්ගයේ හරස් කරලා කවුද ඉඩමක් ගොඩ කරලා තියෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ මේ ඇල මාර්ගය හරහට. දැන් මේක හොයලා බලන්න කිව්වහම අපිට ඒකට අවශ්‍ය පිළිතුරු ලැබුණ නැහැ. මම මේක සභාගත කරනවා, මොකද මේ මෙවැනි දේවල් අපිට සිද්ධ වෙන දෙන්න බෑ. මේ එක උදාහරණයක් පමණයි. මෙවැනි උදාහරණ බොහොමයක් තියෙනවා. මම පාටලි ඇමතුමාට මෙන්න මේක දෙනවා බලන්න කියලා. ඒක උදාහරණ. අනිත් උදාහරණේ අනිත් කාරණාව තමයි මේ ඉදිකිරි. මම මේ පාර්ලිමේන්තුවේදී 2016 කරපු මේ වැසිසේ විවාදයේදී කරපු කතාවක් ආශ්‍රිතව තමයි පළාත් පාලන ආයතන වලින් ඉවත් කරලා මේ UD එකට බාර දුන්නේ උස ගොඩනැගිලි වල බිල්ඩින් අප්‍රූවල් කරන්නේ. ඒක මම හිතන්නේ දැන් වෙනකොට හොඳට කරගෙන යනවා. ඒත් ගැටලු කිහිපයක් තියෙනවා. මම 2016 මෙතුමාගේ වැසිසේදී කතා කරනකොටත් මේක ගතාවා, 2017ත් ගෙනාවා, 2018 එක තමයි මම මේ 19 මාර්තු මාසේ ගේන්නේ. ඒකත් මම කෝට්ටේ ඔඩිට් එකක් සම්බන්ධයෙන් විගණනයක් සම්බන්ධයෙන් කතා කරන්නේ. බිල්ඩින් 37ක් අපි විගණනය කරා 2015ත් 2017ත් අවුරුදු ඒ කාල පරිච්ඡේදයේදී. ඒ බිල්ඩින් 37ෙන් බිල්ඩින් 4කට විතරයි, එහෙමත් නැත්නම් 11%යි කෝට්ටේ සංවර්ධන සලස්මහා ගොඩනැගිලි රෙගුලාසි වලට අනුව සිද්ධ වෙන්නේ කියලා මේ විගණන වාර්තාවේ තියෙනවා. ඊළඟට තියෙනවා ඒ වාර්තාවේම ව්‍යාපෘති 12ක්, ඒ කියන්නේ 132ක්ම බලපත්‍ර මේ ලබාගෙන තිබුණාට ඒවායේ විශාල ගැටලු තියෙනවායි කියලා. ඒ කියන්නේ සමහර වෙලාවට මේවයි එළිය එන්නේ නැහැ. සමහර වෙලාවට එක උදාහරණයක් තියෙනවා තට්ටු 12කට අරගෙන තට්ටු 25කට යන්න ගත්ත උත්සාහයක් යන ආදී වශයෙන්. දැන් මගේ විවේචනයේ තියෙන මේකයි. දැන් අපි මේ ඔඩිට් එක කරානේ. ඔඩිට් එක කරලා මේකේ රිපෝට් එක ගත්තා. අරගෙන මේ මේ ගැටලු අපි ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාට ඉන් ඉදිරියට මේ සම්බන්ධයෙන් උනේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. දැන් මම සියලුම ආයතනවලට කෝට්ටේ මහනගර සභාව මේ සියලුම ආයතනවලට මේ සම්බන්ධයෙන් දැනුවත් කරා. මම මේකත් සභාගත කරන්න කැමති. ගරු අමතුමාට මම මේක මතක් කරනවා. කරුණාකරලා බලන්න. මොකද අපි ඇස් වහගෙන කන් වහගෙන ඉන්න බෑ. සමහරලාට අපි කවුරුත් දන්නේ නැතුව රෑට ඇවිල්ලා ඉඩම් ගොඩ කරනවා. එහෙම තමයි වෙන්නේ. එහෙමත් නැත්නම් මේ බිල්ඩින් හදනවා.
ගරු අමතුමා විනාඩි දෙකක් තියෙන ඔබතුමා.
ඔව් ඉතින් ඒ නිසා ඒක ගැන හොයලා බලන්න කියලා කියනවා. තව එකක් මම එක උදාහරණයක් දෙන්න. අපි කවුරුත් පාර්ලිමේන්තුවට එනකොට මේ රාජගිරියේ හන්දියේ අපි දකිනවා අලුතෙන් විවෘත කරන්න යන මේ ජනජය සිටි කියලා ගොඩනැගිල්ලක් තියෙනවා. මේ ගොඩනැගිල්ලේ පාකින් සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මාර්ග තදබදය නිසා තමයි ඔතන කෝටි ගාණක් වියදම් කරලා පාලමක් හදලා තියෙන්නේ. නමුත් මේ අපිට ආරංචි වෙන විදිහට මේ ගොඩනැගිල්ලට අවශ්‍ය වාහන නැවතීමේ පහසුකම් 300ක් තියෙන උනාට 90 ගාණයි තියෙන්නේ කියලා අපිට දැනුවත් කරලා තියෙනවා. මම හේම කුමාර නානායක්කාර මැතිතුමා බස්නාහිර ආණ්ඩුකාරයා හැටියට ඇවිල්ලා මේ මෙතන ඔහුගේ කාර්යාලය පටන් ගන්න කියනකොට දැනගත්තාම ඔහුට ලියුමක් ලිව්වා අවුරුද්දකට විතර කලින්. ඔහු කිව්වා මාස 3කින් මේ සම්බන්ධයෙන් හොයලා බලලා ඒ අවශ්‍ය වැඩ කටයුතු කරනවා කියලා. නමුත් දැන් මාස 12කට කිට්ටු වෙන්න එනවා. කිසිම දෙයක් ඒ සම්බන්ධයෙන් කරලා නැහැ. ඒ අක්‍රමිතාවයන් පිළිබඳ හොයලා නැහැ. මේ වැඩ කටයුත්ත ඉස්සරහට කෙලින්ම යනවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ ගන්නේ මන්ත්‍රීතුමනි, අපි එක පැත්තකින් ඒ අවශ්‍ය වැඩ කටයුතු කරනකොට මම 100%ක් වාර්ලි ඇමතුමත් එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. මම එතුමාට මගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් මම විශ්වාස කරනවා මේ ධනාත්මක විවේචනය ඔහු බාරගානේ අරගෙන කළ යුතු දේ කරයි කියලා. අවසාන වශයෙන් අන්තිම මිනිත්තුවේදී මම තවත් දෙයක් කියන්න ඕනේ. අපි මේ සෙනසුරාදා දඹුල්ලේ මේ ආර්ථික මධ්‍යස්ථානයේ ආබදව නාගරික සංවර්ධනයට අයිති ඉඩම් කෑල්ලක කොටසක් ලබාගෙන ඒ අමාත්‍යාංශත් එක්ක එකතු වෙලා ප්‍රභාස්වර කියලා අලුතෙන් ව්‍යාපෘතියක් පටන් ගන්නවා. ඒ පළාතේ ඉන්න ගොවියොන්ගේ කෘෂි අස්වැන්න උෂ්ණත්වය සහ තෙතමනය පාලනය කරලා ගබඩා කරන්න පුළුවන්. ඉතින් ඒ දීපු දායකත්වයටත් අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. අනිත් එක තමයි
අමාත්‍යතුමා කාලය අවසානයේ
මේ ඔහු ඉදිරි වැඩපිළිවෙලට සුබපතනවා. ප්‍රධාන වශයෙන්ම ලයිට් රේල් ව්‍යාපෘතිය ඉතාමත්ම වැදගත් වැඩපිළිවෙලක්. ඒක මේ හෙට අනිද්දා වෙනකොට පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. රුපියල් මිලියන 342,000 එකකට වෙන් කරලා තියෙනවා මාළමින්දලා පිටකොටුවට යන්න. ඉතින් නැවතත් අමාත්‍යාංශයට සහ එහි නිලධාරීන්ට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මගේ වචන
ස්වාධීනතාවට ස්තුති. ගරු මහින්දමරවිර මහත්තුමා විනාඩි 8ක් වෙන් කර තිබෙනවා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද තමත් වැඩගත් අමාත්‍යාංශයක කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව සතුටු වෙනවා. මම බොහොම කෙටි කාලයක් ගත්තේ. ප්‍රධාන වශයෙන්ම අපේ චම්පික ගරු අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය යටතේ තිබෙන කාරණා කීපයක් සඳහන් කරන්න කැමතියි. එකක් තමයි එතුමා අමාත්‍යාංශයේ දරන කාලය පරාසය තුළ කරපු වැඩ පිළිබඳව අපේ ප්‍රසාදය පළ කරනවා වගේම අත්හැරුණු වැඩ කොටස් කීපයක් තිබෙනවා. ඒ පිළිබඳවත් අපි එතුමාට අවධානය යොමු කරන්න කැමතියි. මම ප්‍රධාන වශයෙන්ම කියන්න කැමතියි එතුමාට පැවරලා තියෙනවා දැවැන්ත වගකීමක්. මේ රටේ තියෙන වාහන තදබදය අවම කිරීමේ වැඩපිළිවෙලට ප්‍රවේශ වෙන්න. අපි එතුමම කියන පරිදි දවසකට බිලියනයක මුදලක් මේ ට්‍රැෆික් නිසා නාස්ති වෙනවා කියන එක එතුමම ප්‍රකාශ කරනවා. ඒ වගේම රට තුලත් ඒ පිළිබඳව මතයක් තියෙනවා. අපි ඒ වැඩපිළිවෙල වෙන මුකුත්ම ඕනේ නැහැ. මේ ආණ්ඩුව සියලුම ඇමතිවරු අනිත් ඒවා ටිකක් පැත්තකට දියලා හරි අනිත් වැඩවලින් අසල්ලි අඩු කරලා හරි මේ කොළඹ නගරයේ තදබදය අවසන් කරොත් ඒකෙන්ම මේ රට දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඕක තමයි සම්වර්ධනය පිළිවෙලක් නැතුව කිරීම තුළ. ඒ කියන්නේ වාහන ගෙනාවට වැඩක් නැහැ. මිනිසුන්ට වාහන ගේන්න කොච්චර ඉඩ දුන්නත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මිනිසුන්ට මේ යන්න ප්‍රවාහන ගමන් කරන්න පහසුකම් නැත්තම් පාරවල් ටික උඩින් හරි යටින් හරි හදලා අවසන් කරේ නැත්තම් දැන් අපි සතුරු වෙනවා ලයිට් රේල් මේ වැඩසටහනක් මේ ක්‍රියාත්මක කරන සහැලු දුම්රිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒකත් හැබැයි සැලකුවුතු කාලයක් යනවා. මම දන්න විදිහට මේ ගේන වාහන ප්‍රමාණය හැටියට නම් තව අවුරුද්දක් දෙකක් යනකොට මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවට එන්න අපිට පැයකට වැඩි යයි කොළඹ ඉඳලා. දැනුත් තව ඊටලා ඒ අපිට සහ මේ රටේ ජනතාවට උදේ වෙලාවත් ඒ වගේම කාර්යාල වෙලාවත් පාසල් වෙලාවෙදී වාහනේ යනවට වැඩිය ඉක්මනට පයින් යන්න පුළුවන් මේ. ඒක තමයි තත්ත්වය. ඉතින් මේ පිළිබඳව මං හිතන්නේ අවධානය යොමු කරා මදි කියන එක මං කියන්න කැමතියි. වෙන මුකුත්ම ඕන නැහැ. මේ ආණ්ඩුව දැන් හරි මේ වැඩේට ප්‍රවේශ වුණොත් ඒක රටට කරන බොහොම යහපත් දෙයක්. ඉන්ධන විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. වැඩ කරන්න පුළුවන් කාලය විශාල ප්‍රමාණයක් නාස්ති වෙනවා. ඒ වගේම ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් වෙනවා. ඒක නවත්ත ගන්න ප්‍රමුඛ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම මා මේ අවස්ථාවේ කරන්නට කැමතියි. ඒ වගේම තමයි තව කාරණයක් කිව යුතු වෙනවා. එතුමාට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාරණා කීපයක් පිළිබඳව එකක් තමයි එතුමා අපිට එකඟ වෙලා තිබුණා මීට පෙර සාකච්ඡාවකදී උපදේශකාරක සභාවේදී අඟුණුකොළ පැලැස්ස වෙළඳ සංකීර්ණයක් හැදුවා ඒකේ වැඩ අවසන් කරන්නත් ඒ වගේම තංගල්ල වෙළඳ සංකීර්ණයක් සකස් කළා ඒකේ වැඩ අවසන් කරලා නැතුව තියෙන ඒ ටික අවසන් කරලා දෙන්න කියන ඉල්ලීම මම නැවත සිහිපත් කරනවා. ඒ වගේම තංගල්ල නගරේ ආසන්නයේ තිබෙන තංගල්ල වෙල්ලෑය සංවර්ධනය කළා ඒ ඉඩම් අයිතිකාරයන්ටත් සාධාරණ වෙන විදියට ඒක සැලැස්මක් අනුව ඒ නගරය පුළුල් කිරීමේ වැඩ පිළිවෙලට එතුමන්ලගේ ප්‍රමුඛ අවධානය යොමු වෙයි කියලා මම විශ්වාස කරනවා. මේට අතිරේකව මම කැමති වජිර අබේවර්ධන ඇමතුමාගේ අමාත්‍යාංශයේ යටතේ තිබෙන කාරණා කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න. ප්‍රධාන වශයෙන්ම මැතිවරණය. මේ රටේ ජනතාවට දැන් මැතිවරණ නැති කාල පරාසයක් ඇවිල්ලා තියෙනවා. මේ මැතිවරණේ ප්‍රමාද වීම සම්බන්ධව අපිත් යම් වගකීමක් බාර ගන්නවා. හැබැයි අපි වගකීම් බාරගන්නේ මේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න යෑම තුළ තමයි මේ ප්‍රමාදය ඇති වුනේ. මේ රටේ ජනතාවට මනාප ඡන්ද ක්‍රමය පිළිකුල් වෙලා ඒක අවසන් කරන්න ලොකු ඉල්ලීමක් රටේම තියෙනවා. ජනමත විචාරණයක් තිබුවොත් 90%ක් විතර ඡන්ද දෙයි මේ මනාප ඡන්ද ක්‍රමයෙන් බැහැර වෙන්නේ. නමුත් ඒ උදෙසා තමයි යම් ප්‍රමාදයක් නැති වුනේ. හරි මේ ප්‍රමාදයේ වගකීමක් එනවා නම් ඒක අපිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් යම් කොටසක් බාර ගන්න කැමතියි. දැන් හැබැයි නැවත ඇවිල්ලා තියෙනවා කාලය. දැන් තියෙන්නේ එකඟතාවයන් පළ වෙලා තියෙනවා. මං හිතන්නේ කවුරුවත් විරුද්ධුනේ නැහැ ඡන්දේ තියෙනවට. දැන් පැරණි ක්‍රමයට මේ මතාවේ හරි ඡන්දයක් තිබීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා ඡන්දෙට බය නැත්තම්. ඡන්දෙට බය නම් පරදිනවා කියලා බය නම් තමයි ඡන්දේ කල් දාන්න ඕනේ. එහෙම නැත්තම් මේ ඡන්දේ තියන්න ඒකට තව බාධාවක් කියනවා නම් පලාස්සවා මැතිවරණ එක සැරේට තියන්න ඕන කියලා අපි සූදානම්. අපේ සන්ධානයේ තමයි බලය තියෙන්නේ පළාත් සභාවල. ඒ පළාත් සභා මහ ඇමතිවරු ඒ මන්ත්‍රීවරු කැමති කරගෙන ඒවා කලින් විසුරුවල හරි එකම දිනයකට මැතිවරණය තියන්න උනත් අපේ එකඟතාවය ලබා දෙන්න අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. ඒ වගේම මම මේ අවස්ථාවේ ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ අවධානයට යොමු කරන්න තව කාරණයක් තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ඉල්ලලා වෙනම ඒ සීමා නිර්ණය කමිටුවේ සියලු අනුමැතියන් ඇවිල්ලා තියෙනවා. වෙනම ප්‍රාදේශීය ලේකම් බලපදේශයක් විදියට ගැසට් කරලා අවසන් කරන්න තියෙන්නේ. ඒ කටයුත්ත ඒ ප්‍රදේශයේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක්. එයා ඉතාමත් දුරබැහැර ගෙවාගෙන තමයි සමහර කට්ටිය ඕකෙවලට යන්න ඕන, තවත් කට්ටිය වීරකැටියට යන්න ඕන මේ නගරයක් තියාගෙන. සමහර කට්ටිය වලස්මුල්ල නගරේ මැදින් ගිහිල්ලා ඕකෙවලට යන්න ඕන තමන්ගේ කටයුතු කරගන්න. ඒ නිසා මේකට විරෝධතාවයක් නැහැ. අවශ්‍ය සියලු නිර්ණායක තියෙනවා, සියලු පහසුකම් තියෙනවා. ඒ නිසා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් නම් කරන ලෙස ඉල්ලා සිටිනවා. වගේම වලස්මුල්ලට වෙනම වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තියෙනවා. සමා වෙන්න වලස්මුල්ලට වෙනම ප්‍රාදේශ සභාවක්. වලස්මුල්ලට ප්‍රාදේශ සභාවක්. මම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කිව්ව එක වැරද්දක්. වලස්මුල්ල වෙනම ප්‍රාදේශීය සභාවක්. ප්‍රාදේශීය සභාවක් ඇති කරන්න කියලා මම එතුමගෙන් ඉල්ලා හිටිනවා. මේ සඳහා අවශ්‍ය සියලු ලිපි ලේඛන සියලු දෙනාගේ ඉල්ලීම් මේ වෙනකොට ඉදිරිපත් වෙලා තියෙනවා. අවශ්‍ය සියලුම සාධක මේ වෙනකොටත් ලැබිලා තියෙනවා. ඒ අනුමැතියන් තිබිලා ගැසට් කරන්න යන මොහොතේ තමයි ඇමතුමාගෙන් වෙනස් වුණා. අපේ මේ කලින් හිටිය අපේ ඇමතුමාගෙන් වෙනස් වෙලා අලුත් ඇමතුමාට මේ අමාත්‍යාංශය ලැබුණේ. ඒ කටයුත්ත ඉතාමත් කඩිනමින් අවසන් කළා. වහාම ඒ කොට්ටාසය වෙන් කළ දෙන්නේ කියන ඉල්ලීම මං ඉදිරිපත් කරන්නට කැමතියි. ඒ වගේම එතුමා
දරු සංවිධායකතුමා තව විනාඩියක් දෙනවතුමා.
හරි.
ඔබතුමා
අපේ ඉල්ලීම අනුව එතුමා මේකට අඟුණුකොළ පෑලස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිලි අලුතෙන් ඉදිකරන ලබා දීම පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම කසල බැහැර කිරීම පිළිබඳවත් මේ අමාත්‍යාංශ දෙකම එකතු වෙලා ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්න ඒ තුලින් අපිට මං හිතන්නේ මේ රටේ දැවැන්ත ප්‍රශ්නයක් තමයි කසල ප්‍රශ්නය. මේක සමහර කට්ටියට ධනස්කන්ධ හොයන සමහර පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට සහ මන්ත්‍රීවරුන්ට වෙන්න පුළුවන්, නිලධාරීන්ට වෙන්න පුළුවන්, සාක්කුවට සල්ලි යන වැඩපිළිවෙළක් බවට පත් වෙලා තියෙනවා. ඒ අවසන් කරන්නත් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන්න ඒක නිල්ලිම කරමින් මානිරොස් ස්තුති.
ඔබතුමාට ස්තුති. ගරු ඔනරබල් එම්.අයි.එම්. මන්සූර්, you have 7 minutes. Order please. ගරු වෛද්‍ය තුෂ්ඨා විජේමාන මැතිණිය මූලාසනය.
ബിസ്മില്ലാഹിർ റഹ്മാനിർ റഹീം. ഇന്ന് കുളിനിലെ വിവാദ സഭയ്ക്ക് തലമ താങ്ങിക്കൊണ്ടിരിക്കുന്ന ഗൗരവ പാർലമെന്റ് ഉറുപ്പിനെ ഇന്നേ കുളിനിലെ വിവാദത്തിലേ എടുക്കപ്പെട്ടിരിക്കുന്ന ഉള്ളക ഉൾനാട്ട് അലുവലുകൾ മാഗാണ സഭകൾ മറ്റും ഉള്ളൂരാക്ഷി അമയ്ക്കും அதுபோன்று மாநகரங்கள் மற்றும் மேல் மாகாண அபிவிருத்தியை அமைச்சும் தொடர்பான விவாதத்திலே கிடைத்த வாய்ப்புக்கு என்னுடைய நன்றியை தெரிவித்துக் கொண்டு கௌரவ தவிசாளர் அவர்களே, இன்றைய விவாதத்துக்கு எடுக்கப்பட்டிருக்கின்ற இரண்டு அமைச்சுகளும் மிக முக்கியமான அமைச்சுகளாக காணப்படுகின்றது. உள்ளூராட்சி மன்றங்களை நிர்வகிக்கின்ற அந்த உள்ளூராட்சி மன்றங்களினுடான சேவைகளை உறுதி செய்கின்ற கடப்பாடுடைய இந்த அமைச்சுக்கு பாரிய பொறுப்புகள் இருப்பதாக நான் உணர்கிறேன். உள்ளூராட்சி மன்றத்தினுடைய அதாவது சம்மாந்துறை பிரதேசபையின் தவிசாளராக சுமார் 5 வருடங்கள் சேவையாற்றியவன் என்ற வகையிலே உள்ளூராட்சி மன்றங்களினுடைய மிக முக்கிய பொறுப்பு குறித்தும் அந்த சேவைகள் தொடர்பாக இருந்து வருகின்ற சவால்கள் குறித்தும் நான் நன்கு அறிவேன். கௌரவ தவிசாளர் அவர்களே, பாட்டாளி சம்பிக்க ரணவக்க கௌரவ அமைச்சர் அவர்கள் கூறியது போன்று நீண்ட காலமாக இந்த நாட்டிலே இருந்து வந்து கொண்டிருக்கின்ற திண்மக்கழிவு முகாமைத்துவம் ஒரு பாரிய பிரச்சனையாக இருந்து கொண்டிருக்கிறது. உலக நாடுகளிலே நவீன தொழில்நுட்பத்துடன் கூடிய முகாமித்துவம் ஏற்கனவே ஆரம்பித்து இடம்பெற்றுக் கொண்டிருக்கிறது. எவ்வாறு என்றால், உரமாகவும் சக்தியாகவும் குறித்த கழிவுகளை மீள்சுழற்சி மூலம் வெளிக்கொணர்வுகின்ற ஒரு தொழில்நுட்பம் நடைமுறையிலே இருந்தாலும் அது இலங்கையிலே ஒரு வெற்றிகரமாக இதுவரை ஆரம்பிக்கப்படாத ஒரு குறையாக இருந்து வந்திருக்கின்றது. ஆனால் இன்று எங்களுடைய இந்த குறித்த அமைச்சினுடைய பொறுப்பை எங்களுடைய வஜிர அபேவர்தன அவர்கள் பாரமேற்றதன் பிற்பாடு முழு மாகாணங்களுக்கும் இந்த திண்மைக்கழிவு முகாமைத்துவத்தை மிக சரிவர செய்கின்ற வேலை திட்டம் 9 மாகாணங்களிலும் சமாந்தரமாக ஆரம்பிக்கப்பட்டிருக்கிறது குறித்து நான் அவரை அன்னாரை பாராட்டுகின்றேன். குறித்த திண்மக்கழிவுகளை உரமாக மாற்றுகின்ற தொழில்நுட்பத்தை கொண்டு இந்த கழிவு பிரச்சனையை முகாமத்துவம் செய்கின்ற வேலை திட்டத்தை கௌரவ அமைச்சர் அவர்கள் ஆரம்பித்தது நிச்சயமாக முழு நாடும் தேசமும் மகிழ்ச்சியாக பார்க்கின்ற ஒரு விடயமாக இருக்கின்றது. இந்த சூழலில் கௌரவ தவிசாளர் அவர்களே, அண்மையிலே ஒரு பாரிய சர்ச்சைக்குரிய பிரச்சனையாக மாறியிருக்கின்ற அதாவது கொழும்பு மேல் மாகாணத்திலே அதுவும் கொழும்பு மாநகர சபை எல்லைக்குள்ளே சேருகின்ற அல்லது ஏற்கனவே சேர்த்து வைத்து அதனை முகாமித்துவம் செய்ய இயலாமல் தடுமாறிப்போ அவைகள் அனைத்தையும் அருவக்காடு புத்தளை மாவட்டத்திலே கொண்டு போய் அடக்கம் செய்கின்ற ஒரு வேலை திட்டம் ஆரம்பிக்கப்பட்டிருக்கிறது. இது என்னை பொறுத்தவரையிலே ஒரு ஒரு பொருத்தமற்ற விஞ்ஞான ரீதியாக சாத்தியமற்ற நடைமுறைக்கு சாத்தியமற்ற ஒரு முறையாகவே காணப்படுகிறது. ஏற்கனவே இந்த திட்டம் ஆரம்பித்து வைக்கப்பட்டது என்பதற்காக அதனை இடைநடுவிலே விடக்கூடாது என்பதல்ல. இந்த திட்டத்தின் மூலமாக பல்வேறு பிரச்சனைகள் தொடர்ந்தேர்ச்சியாக வரக்கூடிய வாய்ப்புகள் இருக்கின்றன. மட்டுப்படுத்தப்பட்ட நேரத்துக்குள்ளே இவைகள் குறித்து விலாவாரியாக சொல்ல முடியாது என்பதற்காக என்பதனை உள்வாங்கிக் கொண்டு மிக அவசரமாக குறித்த அமைச்சர் எங்களுடைய உள்ளூராட்சி மாகாண சபை அமைச்சர் அந்த குறித்த அமைச்சுக்குள்ளே இருக்கின்ற உள்ளூராட்சி மண்டலங்களினூடாக சுகாதாரம் சார்ந்த மக்களுடைய அடிப்படை தேவைகளை உறுதி செய்கின்ற சேவைகளுக்கு உரிய அமைச்சராக இருக்கின்ற காரணத்தினால் ஏற்கனவே இந்த அருவாக்காடு தொடர்பான அந்த அருவாக்காட்டு பிரதேசத்திலே அடக்கம் செய்ய இருக்கின்ற கொட்டி மண்மூடி மறைக்கின்ற அந்த வேலை திட்டம் மீளாவு செய்யப்பட வேண்டும். அது உடனடியாக அந்த திட்டத்தை புதிய நவீன முறை மூலமாக இங்கே வேறொரு பிரத்யேகமான இடத்திலே அவைகளை பிரித்தெடுத்து மீள் சுழற்சி செய்கின்ற வேலை திட்டத்தை மிக அவசரமாக செய்ய வேண்டும். ஏனென்றால் இது ஒரு பாரதமான விடயமாக ஒரு கைவிடப்பட்ட ஒரு நடைமுறையை இலங்கையிலே நாங்கள் அரங்கேற்றிக் கொண்டிருக்கிறோம். உலகம் கைவிடப்பட்ட ஒரு தொழில்நுட்ப முறை, ஒரு முறை, அது அந்த முறை சார்ந்த எந்த ஒரு தொழில்நுட்பமும் அங்கு கிடையாது. ஆகவே அதனை மிக அவசரமாக எங்களுடைய இந்த 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 உள்ளூராட்சி மாகாண சபை அமைச்சுக்கு பொறுப்பான அமைச்சர் தலையிட்டு இதனை இந்த பிரச்சனையை தீர்த்து வைப்பார். நவீன முறை மூலம் இந்த 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 ஏற்பாட்டை அவர் நிச்சயமாக மாற்றி அமைப்பார் என்று நான் நம்புகிறேன். அதே போன்று இந்த புதிய புதிய உள்ளூராட்சி மன்றங்கள் அவ்வப்போது உருவாகி இருக்கின்றன. வடக்கு கிழக்கு மாகாணங்களை பொறுத்தவரையிலே புதிய உள்ளூராட்சி மன்றங்கள் அவசியமாக ஏற்படுத்த வேண்டிய காலகட்டம் இருந்தது. தமிழ் மக்கள் முஸ்லிம்களையோ அல்லது முஸ்லிம் மக்கள் தமிழர்களையோ நம்ப முடியாத ஒரு காலகட்டம் இருந்தது. அந்த காலகட்டத்திலே அந்த சூழலிலே தங்களுடைய மக்கள் பெரும்பான்மையாக வாழுகின்ற பிரதேசங்களை உள்ளடக்கியதாக தமிழ் பிரதேசங்களையும் முஸ்லிம் பிரதேசங்களையும் கொண்டதான உள்ளூராட்சி மன்றங்களையும் பிரதேச செயலகங்களையும் உருவாக்கியிருக்கிறோம். அந்த பிரதேச எல்லைகளுக்குள்ளே பல்வேறு எல்லை பிரச்சனைகள் தொடர்ந்தேர்ச்சியாக காணப்படுகின்றன. நிரந்தரமான எல்லைகள் இல்லாத சபைகளாகவும் பிரதேசங்களாகவும் காணப்படுகின்ற விடயம் தொடர்பாக பல்வேறு சந்தர்ப்பத்திலே இந்த சபையிலே நான் என்னுடைய கவலையை தெரிவித்திருக்கிறேன். அது தொடர்பான நடவடிக்கை மேற்கொள்ள வேண்டும் என்று நான் சொல்லியிருக்கிறேன். அதனையும் குறித்து அமைச்சரவர்கள் நிச்சயமாக தீர்த்தி வைப்பார்கள் நான் நம்புகிறேன். அதேபோன்று இன்று அந்த தேவை இன ரீதியாக இனங்களுக்கிடையான முரண்பாட்டை தோற்றுவிக்கக்கூடிய அமைப்பிலே எந்த ஒரு நிர்வாக ஏற்பாடுகளும் இடம்பெறக்கூடாது என்பதிலே நாங்கள் எல்லோரும் கவனமாக இருக்க வேண்டும். இன்று நாங்கள் ஒரு இணக்கப்பாட்டு ஒரு ஒரு சமூக இணக்கத்தின் உடான நிலைபேறான ஒரு அபிவிருத்தி இந்த நாட்டிலே கட்டியெழுப்பதற்காக எல்லோரும் பாடுபட்டுக் கொண்டிருக்கிறோம், பேசுகிறோம், அதற்காக விவாதிக்கிறோம், அதற்கான வேலை திட்டங்களில் இறங்கியிருக்கிறோம். அவ்வாறான சூழலில் இன்னும் இன்னும் இன ரீதியான ஒரு போக்கிலே உள்ளூராட்சி மன்றங்களையே அல்லது நிர்வாக பிரதேச செயலகங்களை உருவாக்குவது என்பது நிச்சயமாக ஆட்சேபனைக்குரிய விடயமாக நான் பார்க்கிறேன். குறிப்பாக கல்முனையிலே கல்முனை வடக்கு என்றும் தெற்கு என்றும் ஒரு பிரதேச இரண்டு பிரதேச செயலகங்கள் ஏற்கனவே கல்முனை பிரதேச செயலகம் என்று இருக்கத்தக்கதாக வடக்கு பிரதேச செயலகம் என ஒரு பிரதேச செயலகம் வடக்கு உப அலுவலகமாக இருந்து வருகின்ற ஒரு சூழலில் இப்போது அதனை நிலையான ஒரு சபையாக நிலையான ஒரு பிரதேச சபையாக பிரதேச செயலமாக ஆக்கின்ற ஒரு முயற்சி இடம்பெற்றுக் கொண்டிருக்கிறது. அந்த உப அலுவலகமாக உருவாகின்ற அதை கொண்டு வருகின்ற தேவை அந்த காலகட்டத்திலே இருந்தாலும் இன்று தமிழ் முஸ்லிம் மக்கள் அந்யோன்யமாக ஒருத்தரை ஒருத்தர் இழந்து விடாமல் ஒருத்தரை ஒருத்தர் மறந்து வாழ முடியாத ஒரு நிலைமையிலே அவர்கள் இறுக்கமாக நெருக்கமாக பின்னிப்பிணைந்து வாழ்ந்து கொண்டிருக்கிற சூழலில் இந்த கல்முனை வடக்கு பிரதேச செயலக உருவாக்கம் தொடர்பாக இருக்கின்ற அழுத்தங்களை நான் நம்புகிறேன், நான் ஆட்சேபிக்கின்றேன் என்றால், நிலத்தொடர்பற்ற முறையிலே அந்த வடக்கு பிரதேச செயலகத்தை உருவாக்க வேண்டும் என்ற ஒரு ஒரு சமூகம் சார்ந்த அழுத்தம் இருக்கிறது. அது ஒரு அறிவுபூர்வமான ஒரு பிரேரணையாக இருக்க முடியாது. அது இந்த நாட்டிலே உள்ளூராட்சி மன்றங்கள் உருவாக்க வேண்டியதற்கு உருவாக்கப்படுவதற்கு தேவைப்படுகின்ற நடைமுறைகளை மீறுகின்ற விடயமாக இருக்கின்றது. ஆகவே என்னை பொறுத்தவரையிலே கல்முனை பிரதேச செயலகம் என்பது ஒரு செயலகமாக இருக்கட்டும். அந்த செயலகத்திலே இருக்கிற பதவிகள் அது பிரதேச செயலகமாக இருந்த சபையாக பிரதேச செயலாளரோ அல்லது உப பிரதேச செயலாளரோ கணக்காளரோ என்று பல்வேறு பதவிகள் இருக்கின்றன. அந்த இரண்டு சமூகங்களுக்குள்ளே இணக்கப்பாடு இல்லாவிட்டாலும் அந்த பதவிகளை அவர்கள் பகிர்ந்து கொண்டு நிர்வாகங்களை செய்து கொள்ள முடியும். அவ்வாறு இல்லாமல் வெறுமனே இந்த இவ்வாறான புதிய ஹொனரபிள் சேர்மன் வித் தி கன்சர்ன் ஆஃப் ஹொனரபிள் தௌஃபிக் ஐ கேன் கெட் திஸ் டைம். Six or seven minutes of tawfiq can be gained by me. Thank you very much. ஆகவே கௌரவ தவிசால் அவர்களே, அவ்வாறு கல்முனை பிரதேச செயலகம் அப்பிரதேச அரசியல்வாதிகளுடைய அரசியல் தலைமைகளுடைய அழுத்தம் காரணமாக இரண்டாக அல்லது பிரிதொரு சபை பிரதேச நிர்வாகம் பிரதேச செயலகம் வடக்கு உருவாக்கப்பட வேண்டியதை தவிர்க்க முடியாது என்ற நிலைமை இருக்குமாக இருந்தால் அது அறிவுபூர்வமாக நிலைத்தொடர்போடு கூடியதாக இருக்க வேண்டும். ஒவ்வொரு பிரதேச இனங்களுக்கும் இரண்டு இனமும் இருக்கட்டும், இரண்டு இனங்களும் இருக்க முடியும். ஒரு இனம் சிறுபான்மையாக இருக்கின்ற காரணத்தினால் பெரும்பான்மை சமூகத்தை சார்ந்த ஒரு பிரதேச செயலாளராக வருகிறார் என்பதற்காக அடுத்த அந்த சிறுபான்மை சமூகத்தை அழித்துவிட முடியாது, இல்லாமல் செய்ய முடியாது. அதுக்கு உதாரணமாக பல்வேறு சபைகள் இந்த கிழக்கு மாகாணத்தில் ஏற்கனவே உருவாகியிருக்கின்றன. நாவிதம்பள்ளி பிரதேச செயலகத்துக்குள்ளே முஸ்லீம்கள் சிறுபான்மையாக இருக்கிறார்கள். பொத்துவில் பிரதேச செயலக எல்லைக்குள்ளே சிங்களவர்கள் சிறுபான்மையாக இருக்கிறார்கள். இவ்வாறு உதாரணமாக பல்வேறு சபைகளை நாங்கள் சொல்ல முடியும். ஆகவே இவ்வாறான இனரீதியான நிர்வாக சபைகள் நிர்வாக அலைகள் உருவாக்கப்படுவதை நிச்சயமாக நிறுத்திக் கொள்ள வேண்டிய தேவை இந்த நாட்டுக்கு இருக்கிறது. இன்னும் இனரீதியான நிலையான இனமோதல்களை ஊக்குவிக்கக்கூடிய வகையிலே நாங்கள் இவ்வாறான ஏற்பாடுகளை தவிர்த்துக் கொள்ள வேண்டும் என்று இந்த சபையிலே வினயமாக வேண்டிக்
கொள்கிறேன்.
கௌரவ மன்சூர் அவர்கள் இந்த இடத்திலே சொல்லியிருந்தார், கல்முனை வடக்கு பிரதேச
செயலகம்
வடக்கு பிரதேச செயலகம் நிலத்தொடர்பற்ற விதத்தில் இருக்கிறது. ஆனால் வடக்கு பிரதேச செயலகமானது நிலத்தொடர்புடன் இருக்கின்றது. கல்முனை தெற்கு பிரதேச செயலகமானது முஸ்லீம் பிரதேச செயலகம் நிலத்தொடர்பற்ற முறையில் இருக்கின்றது என்பதனை இந்த இடத்திலே நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். அது மட்டுமல்ல, இந்த பிரதேச செயலகமானது இலங்கையில் உள்ள 322 உள்ளடக்கிய பிரதேச செயலகமாக இந்த பிரதேச செயலகம் இருக்கின்றது.
பிரதேச செயலகத்தினுடைய தேவை அவசியம் என்றால் அதற்கான பிரேரணை அப்பிரதேச மக்களுடைய பிரதிநிதிகளால் கொண்டுவரப்படுமாக இருந்தால் அது நிச்சயமாக செய்வதிலே தவறில்லை. ஆனால் அந்த எல்லைகள் அறிவுபூர்வமானதாக இருக்க வேண்டும். இந்நில தொடர்போடு கூடியதாக அந்த நிர்வாக பிரதேசங்கள் இருக்க வேண்டும். அதனை உறுதி செய்ய வேண்டிய பொறுப்பு குறித்த அமைச்சுக்கு பொறுப்பான கௌரவ வஜிர அபேரவர்தன் அவர்களுக்கு இருக்கிறது என்று நம்புகிறேன். அவரில் எங்களுக்கு நம்பிக்கை இருக்கிறது. அவர் நேர்மையான மிக திறமையான ஒரு ஒரு நாட்டை நேசிக்கின்ற ஒரு ஒரு அமைச்சர். அவர் நிச்சயமாக இதனை எந்த தவறும் இழைத்து விடாமல் மிகச் சரியாக தன்னுடைய கடமையை செய்வார் என்று நம்புகிறேன். நாங்கள் தமிழ் பேசுகின்ற மொழியை கொண்ட நாங்கள் தமிழ் மக்களையும் எங்களுடைய சகோதரங்களாக எங்களுடைய இரத்த உறவுகளாகவே நாங்கள் பார்க்கிறோம். இலங்கையை பொறுத்தவரையிலே எந்த இனமாக இருந்தாலும் இனிமேல் எங்களுக்குள்ளே எந்த பேதங்களையும் பிரிவினைகளையும் உறுதி செய்கின்ற வகையிலே எந்த நடவடிக்கைகளையும் எந்த சமூகமும் வைத்துக் கொள்ளக் கூடாது என்பதை உறுதி செய்ய வேண்டிய பொறுப்பு இருக்கிறது. அவ்வாறான ஒரு சத்திய பிரமாணத்தை இந்த நாட்டிலே இருக்கின்ற சகல மக்களும் குறிப்பாக இந்த பாராளுமன்றத்திலே பிரதிநிதித்துவப்படுகின்ற சகல உறுப்பினர்களும் செய்ய வேண்டிய அவசியம் இருக்கிறது. இல்லை என்றால் அடுத்த சமுதாயத்துக்கு மிக மோசமான கேவலமான ஒரு வாழ்க்கையை ஒரு சூழலை நாங்கள் அவர்களுக்கு திணித்து விட்டு போக வேண்டிய தேவை ஏற்படும் என்பதை நாங்கள் யாரும் மறந்துவிடக் கூடாது. நாங்கள் நடந்தவைகள் நடந்தவைகளாக இருக்கட்டும், அனைத்தவைகளும் மறந்து விடுவோம். நாங்கள் இந்த நாட்டுடைய உரிமைக்காக, ஒற்றுமைக்காக, நிலையான சமாதானத்துக்காக, நிலையான அபிவிருத்திக்காக, நிலைபெறான அபிவிருத்திக்காக நாங்கள் பாடுபட வேண்டும். அவ்வாறான கருத்துக்களை சொல்ல வர வேண்டும். தங்களுடைய மக்களை பிள்ளையாக வழிநடாத்துகின்ற கருத்துக்களையும், தங்களுடைய மக்களை இவ்வாறு இனரீதியாக பேசினால் மாத்திரம்தான் தங்களுடைய மக்கள் தங்களுக்கு வாக்களிப்பார்கள் என்ற எண்ணத்தோடு மிக கேவலமாக மக்களை வழிநடாத்துகின்ற நடவடிக்கைகளில் இருந்து சகலரும் விலகிக் கொள்ள வேண்டும் என்று நான் எச்சரித்து வாய்ப்புக்கு நன்றி கூறி விடைபெறுகிறேன்.